ඒකට ඉතින් බොහොම අපි වැඩිය දිගට ගෙනියන්න නැතුව කෙටි උත්තරවලින් යන් මේ සාමාන්‍යයෙන් බුදු දහම කියන්නේ ධර්මය කියන්නේ ධර්මයක් තියනවා කියන එකේ තේරුම මොකක්ද? ඒ ධර්මයේ හැසිරෙන කෙනෙකුට ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන එක. අපි හැසිරෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි කෙනෙක් ධර්මයේ හැසිරුණොත් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන එකනේ ධර්මයක් පවතිනවා කියන්නේ. ඒක පිළිගන්නේ නැහැ කියන්නේ ධර්මය සැක කරනවා. නේද? බුදුදහම සැක කිරීම. මම ධර්මයක් තියනවා කියන එකේ තේරුමක් නැහැ නේ කියන්නේ. ප්‍රතිඵලයක් ලබන්න බැහැ. එතනම උත්තරේ තියෙනවා මම හිතන්නේ හිතන කෙනෙකුට. ඕකම තමයි විචිකිච්ඡාව කියලා එන්නේ. බුද්ධාදී යටතැනගෙන සැකේ කියෝ. ධර්මය ගැන සැක කරනවා. එතකොට ප්‍රතිඵල ලබන අය ආර්ය සංගරත්නය ගැන සැක කරනවා. මාර්ගඵල ලැබපු අය ඉන්නවද? ඒ කාලේ හිටියද? අනාගතේ ඇති වෙයි. ආර්ය සංගරත්නය ගැන සැක කිරීම. ඕක තව ටිකක් එහාට යනවා. ඊළඟට එහෙනම් මෙහෙම දේශනා කරපු බුදු කෙනෙක් හිටියද? ආ යනවා ඒක. right? ඒක සැක කරන්න එපා. ධර්මය ඒකේ හැසිරෙන අයට ප්‍රතිඵල තියෙනවා. ඒවා අත්දකින්න පුළුවන්. ඒක සාමාන්‍ය අපි ටිකක් කල් කලා නම් ඔයගොල්ලෝ දැන් සමාධියවත් ලැබුවා නම් ඔය ටික තේරුම් යනවා. මම මෙච්චර පොඩ්ඩක් කරලා මෙහෙම අත්දකින්න පුළුවන් නම් තව ටිකක් කළොත් මීට වඩා උත්සාහයක් යොදන අය ප්‍රතිඵල ලබන්න ඕන.
ඉතරේකේ සැකේම පදනම් කරගෙන කියන්නේ දෙයක් නෙවෙයි.
මොකක් හින්දාද ඉතින් සැක කරන්නේ? ඒකයි කොහෙන්ද හේතුවක් තියෙන්නේ? අපි බුදුදහම පිළිගන්නවා නම් ඒක ලොජිකලිත් තේනවා නේද? ප්‍රතිඵල ලබන්න පුළුවන්. හැසිරෙන කෙනෙක් ධර්මයේ හැසිරෙන කෙනාට ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙනවා. නැත්තම් ධර්මයක් තියනවා කියන එක බොරුවක්. නේද? ප්‍රතිඵල ලබන්න.
නෑ ඒක තමයි දැන් ඒක තමයි ධර්මයේ තියෙන. හැසිරීම නැත.
ඒක තමයි.
හැසිරීම නැතිකම තුල
ඒකෙන් අපි කියන්නේ නේ ඉතින් කෙනෙක් හැසිරුණොත් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒක Tamanට ඉතින් විවෘතයි. කාලේ හිතන්න පුළුවන් මාර්ගඵල ලැබපොයි ගොඩක් ඉන්නවා කියලා.
දැන් රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා නේද? ආ මේක ඉන්නවා නේද? ඔව්. උඹට කි මිකලස් ඇවිල්ලා ඒක ඉතින් එළියට බහින්න බලෙන්න දෙයක් නැහැ. මෙලත ආත්මයක් ගැන බලන්න දෙයක් නැහැ. ජීවත්වීමක් ගැන සැක කරන්න දෙයක් නැහැ. ප්‍රවතීමක් ගැන බලන්න දෙයක් නැහැ. ලාස්ට් මිෂන් එක ඉවර කරන තරම මෙතන යන්න පුළුවන් තව කීප දෙනෙක් පොඩ්ඩක්. එලිපිට
ඒක අපිට හිතන මට්ටම රහත් වුණාට පස්සේ ඔය ඕනකම එනවද කියන එකත් ගැටලුවක්. හරි. තමන්ගේ ඔය කිට්ටු කෙනෙකුට කියා දෙන එක වෙනම කතාවක්. මේ දැන් මේක කොච්චර කිව්වත් මේකෙන් වැඩක් ගන්නෑ කියලා තීරණ පිරිසකට එහෙම හිතුණොත් හන්සේලා තේරුමක් නැහැ කියන මට්ටමට අධෛර්ය වීමකුත් වෙනවා. ඊට වඩා හොඳයි තම තමන් යන පාරේයි කියලා ඉන්න එක. හැබැයි එහෙම මේ කියා දෙන පිරිසක් ඉන්නවා. සමහර වෙලාවට අපි ඒගොල්ලෝ හොයාගෙන යන්න ඕනේ. ඒගොල්ලෝ මෙහෙම හැම තැනම ඉන්නේ නැහැ. ඒ වගේ එක නහුව දැනගන්න. ඉතින් අද කාලේ ගොඩක් ඉන්නවා මේ රහතන් වහන්සේලම කියලා නොකිව්වත් අපි හිතමු මාර්ගඵල ලැබපු අය කියලා. ඒත් දැන් තැන් වල ඔය කැලෑවල් වල එහෙම ආරණ්‍ය වල සමහර වෙලාවට ඉන්නවා ඉතින් හොයාගෙන ගිහනවා. අවශ්‍ය කෙනෙකුට ධර්මය තියෙනවා. ඒකයි මෙතන තේරුම් ගන්න ඕනේ. ධර්මය තාම තියෙනවා. හොයන කෙනෙකුට ඒක විවෘතයි. ඒකෙන් දැන් ලංකාව අතරින් කොහේ දැන් දැනට ප්‍රසිද්ධව ඉන්නවා තායිලන්තේ එහෙම දුරුනේ එහෙම රහතන් වහන්සේලා කියලා පිළිගන්න හොඳටම පුළුවන්. මට මේ ළඟදිත් මං හම්බ වුණා මේ අපේ රුහුණේ කැම්පස් ඉඳලා ඊට පස්සේ මහාන වෙලා කාලයක් භාවනා කරගෙන ඉඳලා ඊට පස්සේ තායිලන්තේ අවුරුදු ගාණක් ඉඳලා ඔය අජංචා හම්දුරුන්ගේ ට්‍රඩිෂන් එකේ ඉඳලා දැන් ඇවිල්ලා ඉන්නා මේ දවස්වල ඉන්නේ මැදවච්චිය හරි කැලේ කුටියක ඉන්නා හාමුදුරුවෝක් වජිර වංශෝ කියලා කතා කරද්දී ඉතින් කිව්වේ අවුරුද්දක් විතර ඒ ස්වාමීන් වහන්සේලා එක්ක ඉන්නකොට ඇත්තටම හිතන්න පුළුවන් කියලා මේ රහතන් වහන්සේලා කියලා. සාමාන්‍ය විදිහට කතා කරද්දී කිව්වේ දැන් සමහර හාමුදුරුවෝ හොඳට මේ කතා කරනවලු ඒ වුණාට මේ අවුරුද්දක් විතර ඉඳලා තාම එයාගේ මූණ දිහාවත් බලන්නේ නැහැ. ආන දෙයට කියනවා. මෙයා කවුද කියන එකවත් නිකන් වැදගත්කමක් නැහැ. ඒකෙන්ම මනින්න බෑ රහතන් වහන්සේද කියලා. ඒ වුණාට ඒ වගේ එහෙම පිරිස් ඉන්නවා කියලා කිව්වා. අපිට සඳහන් වෙනවා
ඒක බලන් දෙන්න අවශ්‍ය නැත. තමගේ හිතේ තියෙන නිකිලස් බව දවසින් දවස පුතෙන්ට දැනෙනවා.
අනේ ඒකයි දැන් මම ඔය එන්නත් හැදුවේ. දැන් ඔය ප්‍රශ්නේ කතා කරනවට වඩා අපි කොහොමද මාර්ගයට වැටෙන්නේ? ඈ දැන් මාර්ගය කියන්නේ ලෝකෝත්තර මාර්ගය මම කතා කරන්නේ. අඩු ගානේ සෝවන් මාර්ගයවත් නේද? කියන අඩුමයි. ඒකට අපිට අද වැටෙන්න පුළුවන්ද කොහොමද ඒකට අවශ්‍ය දේවල් කියන්නේ? මොකද එතනින් මෙහා බුදුදහමේ අපි කොච්චර බෞද්ධය කිව්වත් බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්ත වෙන්නේ නැහැ. නමට බෞද්ධයෝ විතරයි. අඩු ගානේ අර මාර්ගයටවත් වැටුනොත් තමයි නියම බෞද්ධයෙක් කියන්න පුළුවන්. right මම දන්නේ එකඟ වෙනවද කියලා මේ මට නම් එහෙම හිතෙනවා. නැතුව අපි නමට බෞද්ධ කිව්වට බුදුහාමුදුරුව ගියා දුන්නේ කී මූලික දෙයටවත් මේ මොකද්ද කියලාවත් හොයන්නේ නැත්තම් නේද? මේ බෞද්ධ කමෙන් ඇති වැඩක් නැහැ. ඒ කියන්නේ අපි බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ. ආපු විදිහටම සසරේ යනවා. සසරෙන් ගැලවෙන්න මූලික අඩිතාලමවත් දාගන්නේ නැහැ. අපිට ඒ වාසනාව ලැබිලා තියෙනවා. බෞද්ධ වෙලා ඉපදිලා ධර්මයක් අහන්න ලැබිලා මේ කියන පිළිගත්තත් නැතත් දුර්ලභ කරුණු ටික සම්පූර්ණ වෙලා තියෙනවා. ඒවා කරන කරපු කුසල කර්මවල විපාක. එතනින් එහාට වැඩක් ගන්නවද නැද්ද කියන එක තම තමන්ගේ. මොකද මෙතනින් මැරුණහම ආයේ බලාපොරොත්තු වෙන්න නම් එපා ආයේ මනුස්ස ජීවිතය ලැබෙයි කියලා. තමා එහෙම දීලා තියෙන්නේ ඒවා නිකන් කට ගන්නවට කියපු කතා නෙමෙයි. මනුස්ස ජීවිතයක් ලබා ගන්න එක කොච්චර අමාරුද කියලා නේද? අපි අහලා තියෙනවා නේද? කන කැස් බෑවා විය සිදුරෙන් අහස දකින්න වගේ. ඉතින් ඒවා මහා දුර්ලභ කරුණ. ඊළඟට බුදුහාමුදුරුවෝ දීපු උපමා තියන මේ මනුෂ්‍යයන්ගෙන් ආපහු සුගතියක උපදින කොටස කිව්වොත් උපමා කරලා තියෙන්නේ අර නියපොත්තට ගත්ත පස් ටිකයි එතන තියෙන පස් කැට ගානයි මේ මහ පොළොවේ තියෙන පස් කැට නේද? අර නියපොත්තට ගත්ත ප්‍රමාණයක් තමයි ආයේ සුගතිය කවුරුද? සුගති කියවහම මනුෂ්‍ය ලෝකේ විතර නෙමෙයි. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඔක්කොම එක්ක. චරසුළු කොටසක් තමයි මේ සුගතියකට යන්නේ. එතකොට මේ ආයේ සුගතිගාමී වෙනවා කියන එක බොහොම දුර්ලභ කලාතුරකින් වෙන දෙයක්. අපි හිතනවා නම් ඊළඟ ජීවිතේදී මේක කරගන්න එක කරන ලොකුම මෝඩකමක් කියලා තමයි කියන්න තියෙන්නේ.
ආත්මගණන් කැල්කියුලේට් වෙන්නේ සාරසංකේත කල්ප වලින් යන ධර්ම කතා කරන එක එක මෙහෙම ඊළඟ දවස්වල බුදු වෙනවා. අපි තවම ඉන්නේ බෞද්ධ බුදුහාමුදුරු බුදුල අවුරුදු 2600 කට කියලා තියෙනවා. අපි තවම ඉන්නේ මම දන්නේ අර ඊළඟ
නාම බුද්ධ ශාසනයේ පවතිනවා.
ඔව්. තවම ඉන්නේ අපි බුදුහාමුදුරු වැඩ වාසනය කරනවා කියන කීර්ණය කියන
සමාය අපි මම දන්නේ. ඔව්. අර බුද්ධෝත්පාද කාලයක් කියන එක තාම තියෙනවා. ඔව්. ධර්මයක් තියෙනවා කියන එක. මොකද අපිට ඕක ඔය 2000 ගාන ලොකු ගානක් වුණාට සමහර අනිත් තැන්වල ආයුෂ බලනකොට දිව්‍ය ලෝකවල නේද අපායගත්තත් එහෙම තමයි. ඒ කල්ප ගණන් වල ඉන්නේ තියෙන්නේ. ඒගොල්ලන්ට තාම දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා සමහර විට සතියක්වත් ගිහිල්ලා නැහැ. ඒ කාලත් එක්ක බලන්න. ඒ දැනීම මෙන්න මෙහෙම දාගන්න. දැන් ඕගොල්ලෝ හැමෝම මං හිතන්නේ ටිකක් මැදි වයස පහු කරන ගානේ ඉන්නේ නේද? අපි තව කොච්චර කාල ජීවත් වෙන්න තියෙයිද? දැන් කාලේ ආයුෂ කීයක් විතරද සාමාන්‍ය? 80 විතර තියෙනවා. මේ ග්‍රෑම් වල 80 පෙන්න කියන්නේ මේ කෙනේ. ඒකට ඇවරේජ් එක ගන්නකොට ඊට වඩා අඩු වයසෙන් මෙගොඩක් මැරෙන්නේ. හරි. 70 වගේ තමයි දැන් යන විදිහ. අපේ ජෙනරේෂන් එක අඩු ගානේ ටිකක් ඉඳී ඊට පස්සේ එක නම් ඊටත් අඩු වෙනවා. යනයි දිය නේද? පේනවනේ. එතකොට නිකමට 70ක් ඉන්නවා කියුවොත් අපි නිකන් හිතමු දැන් 50යි කියලා වයස. තව අවුරුදු කීයක් තියෙනවද ජීවත් වෙන්නේ? 20. හරි. 20ක් කියන ලොකු කාලයක්. ඔය 20 අපි හිතමු අපි සිල් සමාදන් වෙනවා කියලා හැම පොහේටම. මම හිතමු අඩු ගානේ පොහේ දවසට ධර්මයේ හැසිරෙනවා කියලා. අනිත් දවස් ටික අමතක කරලා. එහෙම වුණත් අපිට දවස් කීයක් ඉතුරු වෙයිද? මාසෙකට එක දවසයි, අවුරුද්දට 12යි, 12 20යි. ඊය 240. දවස් 240ක් තියෙනවා නේද? 70 වෙනකන් හැමදාම නොරදවා සිල් සමාදන් වෙන්න පුළුවන් වුණා. එතකොට සිල් ගත්තොත් ඒ දවස්සේ පැය කීයක් විතර අපි හරියට ඒකේ හැසිරෙයිද? දැන් අද කාලේ සිල් ගන්න ඉතින් පැය 8ක් විතර නේ. ඒ කාලේ තමයි පැය 24ම හිටියේ. හවස 4-5 වෙනකොට දුවනවනේ. පැය 8ක් ඉන්නවා කියන්නේ කාලේ 80. හ්ම්. පැය අටෙනුත් දැන් දානෙට එහෙම පැයක් විතර වෙන වෙනවා. ඔහොම ඔහොම ගියාම හරියට සීලයක් රැකෙන කාලේ 5. 6ක්ම දාමුකෝ. ඒක වැඩි කරලා. 6ක් කියන්නේ එතකොට දවසකින් 24න් 6 කියන්නේ 4න් එක. එතකොට 240න් 4න් එක ඈ 60. පස්සටයි. දැන් බලන්න අවුරුදු 20ක් නොකඩවා ඒ සමාදන් වුණොත් දවස් 60ක් තියෙනවා. අවුරුදු 70 වෙනකන්. හරි. ওই කාලය තුල පොයේ දවසට අසනීප වෙන්න බෑ. වෙන වෙන පාටි සරව මේවා වෙඩින් සරව මේවා ඒව වැටෙන්න බෑ නේද? මීටින්ස් වැටෙන්න බෑ මේ මීහරව මේවා. දවස් 60ක් තියෙනවා, තව අවුරුදු 20ක් ජීවත්
වුණා. 8 ඒවා 60ක් තියෙන්නේ.
පැය 8 ඒවා.
පැය
8 ඒවා.
දවස්
60ක් නෙමෙයි.
පැය
8යි තියෙන්නේ නේ. දවස් වලින් බෙදුවොත් ආ ඔව් දවස් නෙමෙයි. දවස් 20. පැය පැය. දැන් දවස් නේ අපි 240
දවස්
20. ඔව්. රයිට්. තව අඩු වෙනවා. ඒ දවස් අපි දවසකින් 20. ඔව්. දවසකින් 4න් 1යි අපි යොදාගෙන තියෙන්නේ නේ. පැය 6ක් කියන්න. 4න් 1යි.
තල්ටි කුඩලෙ මෙහෙමනේ.
ඔව් ඔව්. සිල් ගන්න. ඔව්. ඕක හොඳයි.
6ක්
කියලා. එහෙමනේ ගත්තේ. ඔව්. ඔව්. එහෙම යන්නේ.
ඔව්. අය අයෙන් අය කියන්නේ දවසින් 4න් එක.
4න් එක.
4න් 240 වැඩි
වෙනවා.
බෙදලා බෙදන්න බෙදලා.
හා? බෙදන්න බෙදන්න. 240 යන්නේ. 240 යන්නේ.
බෙදුවහම හරි නේ දවස් 60ක් ඒ දවස් 60ක් නොකඩවා අනිවාර්යෙන් සීල සමාදන් වෙන වැඩ දාගන්න. ඊළඟට අසනීපයක් වෙන්න එහෙම බෑ. සාමාන්‍ය ඉතින් 70 කිට්ටු කරනකොට මේ වගේ ඉඳී කියලා හිතන්න බෑ. නේද? මම කන්සලට යනවට වඩා හොස්පිටල් එකට තමයි ඉදවන්න වෙන්නේ. ඒක දවස් 60යි ඉතුරු වෙලා තියෙන්නේ. ඕකේ, අනිත් පැත්ත තමයි මේ අවුරුද්දේ ඉතුරු දවස් ටික ඔක්කොම අපි අනිත් පැත්තට නේ යොදන්නේ. එතකොට ලොකු ෆෝස් එකක් අනිත් පැත්තට හරවන්නත් තියෙනවා. හෙ? කොච්චර පුළුවන්කමක් එයිද කියන එක. ඒ වගේ ටිකක් ඉස්සරහට බැලුවොත් අඩු ගානේ පොඩ්ඩක් මේ පැත්තට වෙලාව පොඩ පොඩ වැඩි කරගන්න පුළුවන්. මොකද වැඩි කරගන්නත් ඕන පුළුවන් කාලේ. අපි හිතන් හිටියට බැරි කාලේ මේවා කරන්න පුළුවන් කියලා කරන්න බෑ. වයසට ගියාම කරනවා කියලා හිතුවට දැන් අපිට පේනවා ඒ භාවනාව වලට එන අය ඉතින් වාඩි වෙලා ඉන්නවද හිත එකඟ කිරීම ඉතින් බොහොම අමාරු දෙයක් ඒ කාලේ වෙනකොට කියන දේ ඇහෙන්නෙත් නෑ ඒ අනිත් එක ඔය වයස වෙනකොට කන් ඇහෙන්නේ නැතුව ගියම නේද ඇස් පේන්නේ නෑ කන් ඇහෙන්නේ නෑ ඔවත් වෙනවනේ
දැන් ඔය උතර මුද දනකට ගියාද දැන් ඔක මේ අර දැන් මිනිස්සුන්ට ඔප්පු කරගන්න විදිහක් නැතුව දාගන්නවා අපි ගණිතයේ මේ වශයෙන් දැන් මේ අපි මේ අපි මේ සාමාන්‍ය පිළිසෙල් දින රෝහලයක් තමයි අපි ඇයට ඔප්පු කරගන්න පුළුවන් මට්ටමේ තාදි කියන්නේ ඇනලිටිකල් මුන් නැත්තම් මේක නිකන් පොඩි කතන්දරයක් වෙනවා. ඔතන අවුරුදු 20ක පිස්සු දෙලින්ලා දවසකදී අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මම මුත තැනකට ගෙනා.
ඒක තමයි මං කියේ. දැන්
20ක් පිස්සු දෙලින්
ඔය
දවස්
60කින් පුළුවන් අපිට මේ අවුරුදු 240 ගත්තේ මේ අවුරුදු 20කින්. එතකොට කොච්චර වැඩි කාලයක් අනිත් පැත්තට යොදනවා?
තාම කොච්චරද මේ අනිත් පැත්තට යන්නේ?
ඒක තමයි මේ ෆෝස් එක අනිත් පැත්ත හරවන්න පුළුවන්ද ඔය ටික සුළු ප්‍රමාණයෙන්?
මේ ජීවිත ප්‍රශ්න තියන්නේ මාසිකව දවසක් සින් ගන්න නැතුව.
ඔව්.
ඩේලි ප්‍රැක්ටිස් කරනවා නම් විෂන් එක චේන්ජ් වෙනවා නේද?
ඒක කරන්න තමයි මේ පොඩ්ඩයි හිතලා බලන්න කියන්නේ. කොච්චර භයානක තත්වයක්ද මේ තියෙන්නේ කියන එක. අපි ගණන් ගන්නෑ. මොකද දැන් ජීවිතේ වැඩි හරියක් ගත කරලා ඉවරයි. දැන් ඒ ටිකේ අපි කොච්චර යොදලාද උගට? නේද? දැන් අමාරුවෙන් ලබා ගත්තා කියන මනුස්ස ජීවිතේ. ඒකේ ඔව් ඒ දුපතිගාමී කතාවත් හිතලා බලන්න හොඳ දෙයක්. ටිකක් හරි දැන් බුදුදහම පිළිගන්නවා ඇතිනේ. අපි දැන් මරණ මොහොතේන හිතානුවන ඊළඟ ජීවිතේ. එතකොට ඒක අනිවාර්යෙන් කුසල කර්මයක් සිහිපත් වුනොත් තමයි සුගතියකට යන්න පුළුවන්. ඒක පිළිගන්නවනේ. අකුසල කර්මයක් නම් දුගති ගන්න. නේද? එතකොට කුසල අකුසල කොහමද අඳුරගන්නේ? හොඳ පින්පව් කියලා කිව්වත් කමන්නේ. කොහොමද ඒක අඳුරගන්නේ? හොඳ එකක්ද නරක එකක්ද මේ අරමුණු වෙන්නේ කියලා. අත කර්මයක් පිනක්ද පවද්ද කියලා වෙන් කරගන්නේ කොහොමද? නැත්නම් කුසලයක්ද අකුසලයක්ද? ඒකේ මුල් වෙන ලෝභ, ද්වේෂ, මෝහ මුල් වෙලා නම් ඒක අකුසලයක් නේද? අලෝභ, දෝස, මෝහ නම් කුසලයක්. ඒ ටික දන්නවනේ සාමාන්‍යයෙන්. එතකොට අපි නිකමට හිතන්න අද දවස තුල හරි කවන්නේ නැත්නම් ඊයේ දවස තුල ඔගලන්ගේ සාමාන්‍යයෙන් මේ අලෝභ දෝස මොහ සිත් කොච්චර හැදුනද එක පැත්තකට දාන්න. ලෝභ දේශ මුල්ුණ මොහෙත් අපි පැත්තක තියමු. දැනෙන අය ලෝභ දේශ සිත් කොච්චර හැදෙන්නේ නැද්ද? නිකන් Taman හිතලා බලන්න. දවස තුල. දවස බැයි නම් පැයක් තුල හිතලා බලන්නකෝ. තමන් කරපු කියපු හිතපු දේවල් කොච්චර ගෙරෙන්නේ නැද්ද මේ අලෝභ දෝෂ පැත්තට දාන්න පුළුවන් නේද? දැන් අපි කරන වැඩ තමන්ගේ රස්සා කරනවා වෙන්න පුළුවන්, පවුලේ අය ගැන හිතනවා වෙන්න පුළුවන්, කරන්න තියෙන දේවල් හිතනවා වෙන්න පුළුවන් නේද? ඕවනි සාමාන්‍යයෙන් කරන්නේ. දැන් ඒවා අලෝභ දෝෂද ලෝභ දෝෂද ඉන්නේ? ලෝභය මුල් කරගෙන නේද තේරෙම?
රස්සාව
ඔක්කොම එක ජීවත් වෙන්න කියලා කරන ඔක්කොම තනිකර ලෝභය මුල් කරගෙන යන්නේ. හරි, සාධාරණව බැලුවොත් බොහොම කලාතුරකින් තමයි අපි අර කුසල් සිතක් හැදෙන්නේ. ඔක ප්‍රැක්ටිස් කරන කෙනෙක් නෙවෙයි නම් සාමාන්‍ය දැන් අපි බලාපොරොත්තු වෙනවා මරණ මොහොතේ වුණාට කුසල සිතක් එයි කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක්ද? ප්‍රොබබිලිටි එක ගත්තා. සාමාන්‍ය ප්‍රශ්න. අනේ දැන් ඔය කලාතුරකින් මේ වගේ වෙලාවක සමහර විට එක්සෙප්ෂන්ස් තියෙනවා. ඕකටත් හොඳ කතාවක් කිව්වවට යහුණා අර හාමුදුරු කෙනෙක් කියලා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකක ඉන්න ගමන් එකමට ඇහුවා, දැන් ගෙදර යන ගමන් ඔන්න ඇක්සිඩන්ට් වෙලා මැරෙයි. හරි, දැන් අද හවසත් මට අහන්න හම්බුණා මේ එක්කෙනෙක් එක්ක කතා කරනකොට මේ කීයක් කෙනෙක් කවුද බයික් එකක ගිහින් ඇක්සිඩන්ට් වෙලා මැරිලා. ඒකට සම්බන්ධයි. ඔය වගේ දෙයක් වෙන්න බැරි කමකුත් නැහෙනේ නේ. මොකක් හරි හේතුවක් කියලා හාර්ට් ඇටැක් කරු මොනවා හරි වෙලා මැරෙන්න පුළුවන්. දැන් මේ අහන්නේ මේ භාවනා ප්‍රෝග්‍රෑම් එකක ඉන්න ගමන්. හරි, ඉතින් කට්ටිය කියනවා දැන් මේකේ ඉඳන් ඉන්නේ ගියේ හින්දා හොඳයි කියලා. කුසල් සිත්නේ තියෙන්නේ. එතන හාමුදුරුවෝ පෙන්නවා දැන් ගෙදර යනකොට යන්නේ මේක ගැන හිත හිතාද ගෙදර ගැන හිත හිතාද? හිතේපත් ගෙදර යන්නේ ඒවා ගැන හිත හිතානේ අනිවාර්යෙන් ගෙදර යන්නේ. මෙතනින් පිට වුණ ගමන් මේවා ගැන නෙවෙයි සාමාන්‍යයෙන් හිතෙන්නේ. හරි, ඕ ඉතින් කිව්වා ඒ වෙලාවේ මැරුණත් ඉතින් ගෙදරම යන්න පුළුවන් කියලා. ගෙදරට ආසාවෙන් යන්න ඊළඟ ජීවිතේ
සමාරණ මොහොත අවුරුදු 70 වගේ වෙනකොට ඒ අවස්ථාව එනකොට සමහර අය කියන්නේ සිදුවෙන්නේ මොකක් දැනෙන්නේ නැහැ.
ඒක සමහර කෙනා පින්පොත කියනවා කියන ඒ වගේ වත් පිරිද්ද ටේප් එක දැම්ම නාඳුර දුවත් ඒවා ලැබෙන ඒ වගේ අවස්ථාවකට මොනවා වගේ තත්ත්වයක්ද? ඒකේ පුරුද්ද තමයි ඉතින් නේද? ඒ සාමාන්‍යයෙන් වෙන්න තියෙන චාන්ස් එක අපේ හිතන්න පුරුදු වෙලා දැන් නිකන් ඉන්න ගමන් හිත හිතා ඉන්නවනේ මොනවා හරි. ඕවා තමයි ඉතින් මුකුත් නැති වෙනකොට හිතන්නේ.
හිතන්න දෙයක් නැහැ ඒක.
දෙයක් නැත්නේ නේ. හිතන්න නැතුව එක බොහොතක්වත් ඉන්නේ නේද? අපිට දිනා හිතන්න ඕන තරම්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ හිතන ඒවා හිතට එන ඒවා. අර අර කැටගරිස් දෙකෙන් කොයිවල? අලෝභ දෝෂද ලෝභ දෝෂද? හිතට බැලුවොත් ලෝභ දේශ. ඉතින් අර කියපු අර උපමාව වැරදි වෙන්න බෑ මේ නියපොත්තට ගත්තු ප්ලාස්ටික් වගේ. සුගතිගාමි වෙන පිරිස. ඔව්, තත්ත්වේ බැලුවා නේද? ඉතේ වැඩේ තියෙන්නේ අපිට හැබැයි තියෙන උසස් මනසක්. මිනිස්සු කියන්නේ ඒකයි. දැන් ওই තත්ත්වේ ඕනනම් වෙනස් කරගන්න පුළුවන් තමයි. ඒ හැකියාව තියෙන ඔකයි මේ ධර්මයෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ. හරි, අනේ එතෙන්ටයි අපි එන්න ඕනේ. මේවයින් තේරුම් ගන්න පොඩ්ඩක් මේ පැත්ත හොයන්න ඕනේ කියන එක. දැන් මෙතෙන්දි කියන්නේ මේ ඔක්කොම අතෑරලා ගිහින් භාවනා කරන්න කියන කතාව නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍ය ජීවිතේ ඉන්න ගමන් අපිට පුළුවන්කම තියෙන අර අර දෙපැත්ත මේ කුසල අකුසල දෙපැත්තට දැම්මොත් තරාදියක දැම්මොත් එහෙමනේ යන්නේ අකුසල පැත්ත. කුසල් බොහොම අඩුයිනේ. ඔක පොඩ්ඩක් ටිකක් බැලන්ස් කරගන්නවත් පුළුවන්කම තියෙනවා කල්පනාකාරී. ඒ පැත්ත හදාගන්න පුළුවන්කම තියෙනවා. වැඩේ තියෙන්නේ දැන් ඕකත් නිමෙයි ඉතින් බුදු දහමෙන් ගන්න ප්‍රයෝජනේ. ඔය දෙය කරන්න බුදු කෙනෙක් වැඩක් නැහැ. එතනත් බලන්නේ සුභතියකට පැන ගන්නනේ කොහොමද? නේද? දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ එහෙම ගියත් ඒ දුක ඉවරයක් නැහැ මේ සංසාරේ යන්නේ. අනිත්‍යාගම් වලත් කියනවා ওই ටිකන. කොහොමද දිව්‍ය ලෝකේ යන්නේ අපායේ නොයා ඉන්නේ කියන කතාව. අපිත් කරන්නේ ඒ ටික නම් මේ බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ නැහැ. බෞද්ධෙක් වුණේ එකේ තේරුමක් නැහැ කිව්වේ ඒකයි. නියම බෞද්ධෙක් වුණේ නැහැ. නියම බෞද්ධෙක් වෙන්න නම් මේ සසරෙන් ගැලවෙන මාර්ගයට වැටෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේකෙන් ප්‍රයෝජනයක් ගත්තා කියන්නේ. නැත්නම් ඒ වෙන ආගමක විලා එකතුණයි වැඩි වෙනසක් නැහැ. ඉතින් ඒගොල්ලොත් හොඳ වැඩ කරනවා නේද? මේ නරක වැඩ කරන්නේ ඒගොල්ලන්ට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් මොකද දිව්‍ය ලෝකේ මේ බෞද්ධයන්ට කියලා වෙන් කරලා නැහැ නේ කොටස. බැලේකට නෑ. තේ ඔතෙන්දි තමයි අපි ධර්මය කියන එක හොයන්න ඕන වෙන්නේ. ඉතින් ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ පටිච්ච සමුප්පාදය. දැන් මෙතුම කිව්වේ පටිච්ච සමුප්පාදෙම මේ කතා කරමු කියලා ඒකේ ලොකු වැදගත්කමක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරනවා ඒක අහලා තින්නේ නේද? යමෙක් ධර්මය දැක්කා ඉන්නේ පටිච්ච සමුප්පාදේ දැක්කා. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති කියලා ඒක දේශනා කරලා තියෙනවා. ඔය අපි සාමාන්‍යයෙන් මෙච්චර වෙලා කතා කරපු එකක්වත් නෙමෙයි ධර්මය කියන්නේ. මේ මේකට ඉන්න පොඩ්ඩක් පරිසරය හදාගන්න හිත හදාගන්න කතා කරපු දේවල්. කෙන් ගැලවෙන මාර්ගය දකින්න නම් අනිවාර්යෙන් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නම වෙනවා. ඒකෙන් මං හිතන්නේ අපිට ඕගොල්ලෝ හැමෝම ටිකක් කරලා සාමාන්‍ය හිතන්න පුළුවන් අය හින්දා ඒක එච්චර අමාරුත් නැහැ. බැලුවොත් සෑහෙන හොඳ ලොජික් එකක් තියෙනවා. ලොජිකලි පෙන්වන්න පුළුවන් සෑහෙන දුරකට යනවා. ඒ හින්දා අපිට සාමාන්‍යයෙන් දකින්න අමාරුත් නෑ මේ මේ සාමාන්‍යයට කියා දෙනවට වඩා මේ පොඩ්ඩක්
ඔව්
පුළුවන් නම් හොඳයි.
එතකොට මේ අපි දිනා 18 සිල් ගැනීමකට පමණක් නම් යොමු කරනවා නම් මම හිතන්නේ
ඒක මදි. ඒ මදි කියන එක තමයි පෙන්නුවේ. එහෙම වුණත් අවුරුදු 20කට අපි දවස් 8යි දාන්නේ. දැන් අවුරුද්දක් ගත්තොත් දවස් 365. අවුරුද්දකට ඉතින් දවස් 60ක් දැම්මත් මදි. මුළු ජීවිත කාලෙටම අපි දාන්නේ දවස් 8 ඒ කාලේ ජීවත් වුණා. දැන් මම කිව්වේ නෑ ඒක ඊට කලින්. 10කින් විතර යන්න වෙන්න පුළුවන්.
දැන් මෙතුමා මේ කියන්නේ කතන්දරේ තියෙන්නේ දැන් මේ මෙතුමා කියන්නේ දවස් 20 කතාවට මට ඇවිල්ලා සිල් නොගත්තා. සිල්ගෙන ඉන්න යන්න පුළුවන් කියලා දුරවන්ත කොටවත් කිව්වේ නැත.
ඔව් සිල් ගැනීමමයි. උදාහරණයකට දැම්මේ මොකද? ඒ දවස අපි අනිත් ඒවායින් වෙන් වෙලානේ.
අනේ සිතකාය වචනේ පවත්වන්න පුළුවන් නම් නිරන්තරයෙන් ඇවිල්ලා විධිමත් අවදිව
එතෙන්දිත් අපි දැන් පරිස්සම් වෙන්න ඕන. දැන් සිත කය වචනේ දැන් අපිට හිතෙනවා එහෙම හිතියම හරි කියලා. දැන් ඒක තමයි මම ටිකක් ඒකත් ඇනලයිස් කරලා බලන්න. දැන් හරි මම හිත කය සංවරව තියනවා කියලා හිතාගෙන හිටියට හදපු හිත් ටික බලන්න නිකන් ඒවයි තිබුණේ පොඩ්ඩක් ලෝභයේ පැත්ත ගෑවිලාද නැත්නම් අපි කරන වැඩ ටික බලුවහම ඔක හිතෙන්නේ එහෙම තමයි. නෑ නෑ මං කාටවත් වැරද්දක් කළේ නෑ නේ. ඉතින් එහෙමයි කියලා හිතෙන්න පුළුවන්. නේද? ඒක ටිකක් ගැඹුරින් බලන්න ඕනේ. බලුවත් තේයි මොනවද වෙ ඉන්නේ කියලා. හිතන තරම් ලේසි නෑ මේ වැඩේ. මොකද ඒකට හිත ට්‍රේන් කරන්න ඕනේ. ඒකට තමයි මේ භාවනාවෙන් කියන්නේ එක එක විදි. හැබැයි ඊටත් කලින් මේ ධර්මයේ දකින්න ඕන පැත්තක් තියෙනවා. ඒක තමයි ඔය දැන් වචන වලින් සම්මා දිට්ඨිය කියලා තේනවා. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? යහපත් දැකීම හරි හරි දැකීම හරි නිවැරදි දැකීම හරි මොන වචනින් දැම්මත් ඒක අර ධර්මයට අනුව දැක්මක් වෙන්නේ තියෙනවා. මොකද දැන් මේක බුදු කෙනෙක්ව පෙන්නලා දෙන්නේ නේ. සාමාන්‍ය කෙනෙකුට ඉබේ අවබෝධ වෙන එකක් නන් නෙවෙයි. ඒක නෙවෙයි බුද්ධෝත්පාද කාලයක් කියලා කිව්වේ. එතකොට මෙතන මේ කියපු දෙයින් මොකක් හරි ගන්න දෙයක් දකින්න දෙයක් තියෙනවා සාමාන්‍ය කෙනෙකුට එන්නේ නැති. ඒක තමයි මම මේ කිව්වේ පටිච්ච සමුප්පාදෙන් ගන්න ඕන කියලා. මොකද ඒක බුදුහාමුදුරුවම කියපු වචනයක් නේ. නේද? පටිච්ච සමුප්පාදේ දකින්න කියලා ධර්මයේ දකින්න. එතන දැන් පටිච්ච සමුප්පාදේ කියන එක මම හිතන්නේ හැමෝම දන්න ඇති වචන සෙට් එක නන් නේද? ඉතින් කම්මතක් වෙන්න කියන අවිජ්ජා පත්‍ය මොනවාද? සංඛාරා. සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූපං. නාම රූප පත්‍ය සලායතන. සලායතන පත්‍ය පස්සෝ. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. සම්භවಂತಿ කියන්නේ ඇති වෙනවා. කියන ඒවා ටික හට ගන්නවා සම්බවಂತಿ. ඒව මේ තස්ස දුක්ඛක්ඛන්දස්ස. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. සමුදය කියන්නේ මේ හේතුව වගේ. මේ නිසා මේ දුක්ඛක්ඛන්දස්ස කියන්නේ මම දුක්ඛන්දරාව වගේ තේරුම් ගන්න. දුක්ඛන්දරාව මෙන්න මේ හිඳයි හටගෙන තියෙන්නේ. ඒ දුක හටගන්න හැටි තමයි පච්චය කියලා පෙන්වන්නේ. මේක අනිත් පැත්තට පෙන්වනවා අවිද්‍යාව නිරෝධ වුණත් සංඛාර නිරෝධයි සංඛාර නිරෝධයි ඥාන නිරෝධෝ විදියට අර ටික කොහොම යනවා ඒ දුක් ටික නිරෝධ වෙනකන් නේද? ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමනස්ස උපායාස නිරුද්ධාන්ති කියන ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස නිරෝධෝ හෝති. මෙන්න මේ විදිහටයි ඒ දුක්ඛන්දරාව නිරුද්ධ වෙන්නේ. ওই ටික තමයි බොහොම කෙටියෙන් කියලා ගත්තොත් තියෙන්නේ මේක හටගන්න හැටි කියනවා නිරුද්ධ වෙන හැටි කියනවා. හරි. එතකොට අපි තව ටිකක් ඕගොල්ලෝ අහලා ඇති. දැන් අද කාලේ ඉතින් ධර්ම කරුණු හැමෝම දන්නවා. එහෙනම් ලේසි තව අහලා තියෙනා නේද? පංච උපාදානස්කන්ධය ගැනත් අහලා තියෙනා නේද? මොනවාද ඒ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියලා ඒ පහ තියෙනවා. ඇයි අපි ඒ පහ ගැන හොයන්න ඕන? දැනගන්න ඕන. පංච උපාදානස්කන්ධය ගැන ඇයි දැනගන්න ඕන? පටිච්ච සම්පදාය නම් මං කියවන බුදුහාමුදුරු කියලා තියෙනවා ධර්මයේ දකින්න නම් මේක දකින්න ඕනේ කියලා. පංච උපාදාන ස්කන්ධය මොකට දැනගන්න ඕනේ?
උපාදානි කර්මින් ඒව මොකටද
කියන්නේ? ඔව් ඉතින් ඇයි අපි යෝක හොයන්න ඕන? ඒක බොහොම කෙටියෙන් කියලා තියෙනවා සංකිට්තේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛාති. ඉතින් කියනවා මේ දුක කියන්නේ පංච උපාදාන ස්කන්ධය. ඒකට දුක අවබෝධ කරගන්න නම් ඒක හොයන්න. දැන් අපි දුක නැති කිරීමක් ගැනනේ, නිරෝධයක් ගැනනේ කතා කරන්නේ. නේද? නිරෝධ කරන්න කලින් දුක අවබෝධ කරගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කෙටියෙන් කිව්වේ පංච උපාදාන ස්කන්ධය තමයි දුක කියලා. හරි? දැන් අපි අනිත් එක දැන් මාර්ගයේ වඩනවා කියලා හුඟක් වෙලාවට ගොඩක් අය ට්‍රයි කරනවා දුක නැති කරන්න. ඉතින් ඒක දේවල් කරන ප්‍රශ්නේ තියෙන්නේ දුක අවබෝධ කරගෙනද කියන එක. දැන් අපිට හිතනවා අපි දුක නම් දන්නවා, දුක දුකෙන් මිදෙන්න තමයි දන්නේ නැත්තේ කියලා නේද? සමහර වෙලාවට දැන් අපි දුක ඒ බුදුහාමුදුරුව එක්ස්පෙක්ට් කරපු ඒ මට්ටමින් අවබෝධ කරලාද දැකලාද? ඒවට තමයි අර දැන් බුදුහාමුදුරුවෝම උපමාවක් දෙනවා නේද? අර මේ මේක තියෙන්නේ අප්‍රමාදේ මත. හරි? එතකොට මේ නැ කෙනෙක් මේ දුක දුක විදිහට දැක්කොත් තවත් මොහොතක්වත් පමා වෙන්නේ නැහැ කියනවා මේ දුකෙන් මිදෙන්න. ඒකට දෙන උපමාව මොකද්ද? හරි. ඉසගිනි ගත්තෙක් ඒ ඉන්නේ නිව නැහැ කියලා. ඕකත් මං හිතන්නේ අපිට අද කාලේ ඉච්චර දැනෙන්නේ නැහැ උපමාව ටිකක්. මොකද ගිනි ඔළුවට ගින්දර ඇවිලිච්ච අය තේින්න නැහැ නේ වැඩි නේද? දැන් අපි හිතව මෙහෙම කතා කර කර ඉන්නකොට නේ ධර්ම සාකච්ඡාවක ඉන්නකොට කොහෙන් හරි මට හිතව මොකක් හරි ගල්පාරක් ඇවිල්ලා වදිනවා ඔළුවේ කාදේ right ලේ ගලන්න ගන්න දැන් මොකක් වෙයිද මෙතන සාකච්ඡාව දිගට ගෙනියයිද ඈ හැමෝම එයා ගැන තමයි බලන්නේ දෙයත් බලන්නේ කොහොම හරි මේක නවත්ත ගන්න කොහොමද සනීප කරගන්නේ කොහොමද right අපි මොන වැඩේ කර කර හිටියත් ඒ ටික නවත්තලා මහා වැදගත් වැඩක් වෙන්න පුළුවන් කරන්නේ. ඒ වැදගත්කම ඉවරයි නේද එතන. කෙලින්ම මේ ලේ ගලන එක නේද නවත්තන්න හදන්නේ. ඒක පේනව නේද මේ අප්‍රමාදය කියන එක මොන වගේ දෙයක්ද කියලා. තමන් කොච්චර වැදගත් වැඩක් කර කර හිටියත් ඒ සේරම නවත්තලා මේකට බෙහෙත් දාන්න වෙනවා. නේද? බලන්න ගින්දර ඇවිලුනොත් අන්න ඒ වගේ අප්‍රමාදයක්. ඒ කියන්නේ අපිට දැන් අර ඉස්සෙල්ලා ගියපු විදිහට මේ දවස් 60ක් වෙන් කරගෙන කරන්න විදිහක් නැහැ. ඒකත් ඒ බුදුහාමුදුරම දෙන උපමාව. එහෙම වෙන්නේ හැබැයි කෙනෙක් දුක දුක විදිහට අවබෝධ කරගන්න. හරි. දැන් අපි මේවට වෙලාව දාන්න නැති වෙන්න හේතුව තමයි අපි මේ දුක අවබෝධ කරලා නැති එක. හරි. කොච්චර දුක දන්නවා කියලා හිතන් හිටියත් මතක තියාගන්න දුක යන්තම්වත් දැකලා නෙමෙයි මේ කියන්නේ. ගැඹුරු මට්ටම් බලන්න. මොකද එහෙම දැක්කනම් අපි අර වගේ අප්‍රමාද වෙනවා කියන. මේක බුද්ධ වචන.
සමහර විට සැපට දුක් කියන සමහර විට දුකට සැපුනේ. යෝකේ අපි ඇති.
අපි දකින දුකක් තියෙනවා. අපි දකින දුක ඉතින් දැන් වාඩිලා ඉන්නකොට අමාරුයි යන දුකයි. ඈ? මම ආසනෙ ඉපයක් වුණා කන්නනේ තියෙනවා දුකයි. නටවම එහෙම නේද? ඈ? සාමාන්‍ය ලෝකේ දකින දුකක් තියෙනවා. හැබැයි ඕකද දුක මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඔය දුක නැති කරන්න නම් දිව්‍ය ලෝකෙ ගියාම ඇති. කිසි කරදරයක් නැහැ. ඉගෙන ගන්න ඕනේ, ජොබ්ස් කරන්න ඕනේ, කන්න බොන්න හොයන්න ඕනේ. ඒරම හම්බ වෙනවා.
මම දුකන දිගල ලෝකේ ගියා.
ඔව්. එහෙම ගිහින් ඊට වඩා දුක් විඳිනවා.
ගිහින් සැපට දුක් විඳිනවා.
මමත් ගිහිල්ලා ඉඳලා ආයේ. මේ නෑ අපි මේ කරන හැම දෙයක්ම කරන්නේ ඇත්තටම දුක අඩු කරගන්න. සැප විඳින්න හිතාගෙන සාමාන්‍ය ජීවිතේ කරන දේවල්. හරි? හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා ඔය අපි එහෙම කළාට කරන්නේ තව දුක් වැඩි කරගන්නීමක් විතරයි. දුකෙන් මිදෙන පැත්තක් නෙවෙයි. හරි? දැන් මං ටිකක් අපි ඔය සාමාන්‍ය මට්ටමින් කතා කළේ පොඩ්ඩක් අපි මම හොයන අය ගොඩක් ඉන්න හින්දා මේ ටිකක් ගැඹුරු පැත්තකට යන්න ඒක ඔය දැන් දුක දුක විදිහට අවබෝධ කරන්න. හරි? දුක දුක විදිහට අවබෝධ කරනවා කියන්නේ මොකද්ද කියන එක ගැන පොඩි අදහසක් ගන්න. දැන් අපි පංච උපාදානස්කන්ධය ගැන කතා කළානේ. ඒව ටික මම හිතනවා වචන එහෙම දන්නවා ඇති කියලා. දන්නේ නැත්නම් කියන්න පොඩ්ඩක් පැහැදිලි කරන්න. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහක් කියනවනේ නේද? රූප කියන එක සාමාන්‍යයෙන් දන්නවා නේද? මොනවාද රූප කියන්නේ? සාමාන්‍ය සාමාන්‍ය තේරුම ගැඹුරු තේරුම මේ වටපිටාවේ තියෙන ඔක්කොම රූප නේද? ඩෙස් පුතු මේස පුතු අරවා මේවා විත්ති ඒ මොනවාද මේ? ඇහැට පේන දේවල් සේරම රූප. එහෙම නැත්නම් අපි කනට ඇහෙන ශබ්ද වලිනුත් රූප ගැනමයි දැනගන්නේ. ඒවත් වැටෙන්නේ රූප ගණයට. ඒ වගේ මේ ආයතන පහටම අරමුණු වෙන්නේ රූප. ඇහැට කනට නාසයට දිවට ශරීරයට අරමුණු වෙන සේරම රූප ගණයට වැටෙනවා. ඒ සමහර ඒවා සියුම් රූප වෙන පුළුවන්. ශබ්ද රූප වගේ ඒවා සියුම්. ගන්ධ සුවඳ සියුම් රූප ඒ වනාට රූප කියලා ගන්න. හරි? එතකොට මේ අපි ලෝකේ කියලා මොනව හරි අදහස් කරනවා නම් ඒවා සේරම රූප. ඒවා ටික අපිට දැනගන්න පුළුවන් ওই ආයතන ටික. හරි? එච්චරද රූප තියෙන්නේ. මම කිව්වේ ඇහැ කන නාසය දිව ශරීරයට අරමුණු වෙන ඒවා රූප. ඒ කියන්නේ ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැත්නම් පොට්ටබ්බ කියලා. ඒ ටික විතර රූප
තියෙනවා.
ආ චිත්ත රූප කියන ඒවා පොඩ්ඩක් පැත්තකින් තියෙන. දැනෙන රූප. මේ ඇහැ කන ඒව රූප නෙමෙයි. ඒවා රූප නේ. ඇහැ කන නාසය දිව ශරීරය කියන පහත් රූප. ඒවට අරමුණු වෙන බාහිර දේවලු රූප ඔක්කොම රූප ගණයට දානවා. හරි? සාමාන්‍ය අදහස රූප. ඊළඟට වේදනා කියන එක ඔය දැනෙන දේවල්. ප්‍රධාන වශයෙන් ಜಾති තුනක් තියෙනවා. අපි කැමති ඒවා සැප වේදනා වෙන්න පුළුවන්, දුක් වේදනා වෙන්න පුළුවන්, ඊළඟට අදුක්කම සුඛ කියලා. හරි? ඔය ಜಾති තුනෙන් එකක් වේදනා. ඊළඟට සංඥා කියන්නේ මේ බොහොම සරල තේරුමක් නිකන් අර වචනක දැනගන්න. රූපය, වේදනාව, සංඥා කියන්නේ මොනවද?
හඳුනා ගැනීම.
හඳුනා ගැනීම කියනවා.
ගන්ධසෝ ස්පර්ශය.
දැනීම දැන් කිව්වේ අර දැනෙන ගතිය වේදනා සංඥා කියන්නේ දැන් මෙහෙම ගමු ඇහෙන් ගන්නේ අපි මොන සංඥාද රූප සංඥා කණෙන් ගන්නේ ශබ්ද සංඥා ඒ සංඥාවට පුළුවන් ඒ මොකක් හරි වෙන් කරලා වෙන් කරගන්න දැන් මම කතා කරන ශබ්ද සංඥා ටික ඔයගොල්ලෝ වෙන් කරගන්න අනිත් ශබ්ද වලින් කනට හැකියාව තියෙනවා නේද ඒක. හරි. ඒ මට්ටමෙන් ගමුකෝ. රූප සංඥා, ශබ්ද සංඥා, ගහන සංඥා, රස සංඥා, ස්පර්ශයෙන් එන සංඥා. ආයතන වලට පුළුවන් එහෙම මේ වෙන් කරගන්න. දැන් ඇහැට පුළුවන් අනිත් රූප වලින් අපි දකින රූපේ වෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවා නේද? කනට පුළුවන් ශබ්ද. ඒ සංඥාවේ හැකියාවක් ඒක. හරි. අඳුන ගැනීමට කිට්ටුයි හැබැයි අඳුන ගැනීම කෙරුවාම පොඩ්ඩක් ස්ලීඩින් වෙන්න පුළුවන්. ඊළඟට සංඛාර කියන්නේ රූප වේදනා සංඥා සංඛාර. සංඛාර කියන්නේ මොනවා? හරි. චේතනා තමයි සංඛාර බවට පත් වෙන්නේ. කර්ම කියලා කියන්න පුළුවන්. හරි? අපේ එන අදහස් අනුව හිතේ නැගෙන හිත සකස් කිරීම ටිකක් සංඛාර. ඊළඟට විඥාන කියන්නේ මොකද? විඥානය කියන්නේ මොන වගේ ගතියකටද විඥාන කියලා
කියන්නේ?
මොනවා හරි දැනගන්න ස්වභාවය. නන් රූප කණෙන් නම් ශබ්ද මොනවා හරි දැනගන්න ස්වභාවයට කියනවා විඥානය. හරි? මේ දැනුවත් වෙන ගතිය. අපි දැන් ඇහැ නිසා දැනුවත් වෙනවා, කන නිසා දැනුවත් වෙනවා නේද? ඒත් ඇහැ නිසා නම් ඔකට නමකුත් දෙනවා චක්කු විඥාන කියලා. කන නිසා නම් සෝත විඥාන. මේ විදිහට ඒ ආයතන යනුව නමක් දෙන්නත් පුළුවන්. ඒ විඥාන ಜಾති 6ක් ඇති වෙන්න පුළුවන් අපේ ආයතන 6 අනුව. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. එහිඳ තියෙන ඇහැ හිඳ චක්කු විඥාන, කන හිඳ සෝත විඥාන, නාසය හිඳ ධාන විඥාන, දිව හිඳ ජීවහා විඥානය, කය හිඳ කාය විඥානය, මනස හිඳ මනෝ විඥානය. හරි. ඒ දැනුවත් වීම 6යි තියෙන්නේ. විඥාන 6. ඊට අමතර විඥානය ගැන අහලා තියෙනවද? නැහැ. හරි. දැනුවත් වෙන ස්වභාවය. දැන් අපිට තව විදිහකට ගත්තොත් මේ ලෝකේ ගැන දැනුවත් වෙන ස්වභාවය නේද? ආයතන හයෙන් නම් දැනුවත් වෙලා
තියෙනවා.
හතෙන්ට අපි එමු මේ වචන ටිකට. දැන් ඔන්න මට ඕන වුණේ දැන් ඔන්න වචන පහේ සාමාන්‍ය තේරුමක් තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. හරි, මම ගැඹුරක්ම නෙමෙයි සාමාන්‍ය අපිට තේරෙන මට්ටම. හරි. එතකොට දැන් බුදුහාමුදුරුවෝ කියලා තියනා නේද, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. යම් තැනක පංච උපාදානස්කන්ධය නම් එතන දුකයි. දැන් කොහෙද මේ පංච උපාදානස්කන්ධය තියෙන්නේ? හරි නැත්නම් හටගන්නේ කොතනද ඇති වෙන්නේ? මොන වෙලාවේද පංච උපාදානස්කන්ධයක් හටගන්නේ? වෙලාවක් කියන්න පුළුවන්. ඔව්, කොහෙද? ආයතන. දැන් අපි ආයතනයක් ක්‍රියා කරද්දී පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙන් මොකක් හරි දකිද්දී නේද පංච උපාදානස්කන්ධයක් හට ගන්න පුළුවන්. අපි මොකක් හරි උදාහරණයක් ගමු. මේ පේන්න තියෙන දේ මොකක් හරි මේ TV එක කියලා ගමු. TV එකක් තියනවා නේද? හැමෝටම පේනවා නේද? කොහොමද TV එකක් තියනවා කියලා දැනගත්තේ? දැන්නේ දැනගත්තේ නේද? මං කියනකම් ඔක හිතේ තිබ්බේ. ඇයි දැනගත්තේ TV එකක් තියනවා කියලා? දැක්ක නිසා. පේනවා නේ? එතකොට අන්න ඇහැ වැඩ කළා. අපේ එක ආයතනය වැඩ කළා. එහෙන් දැක්කා හින්දා TV එකක් තියනවා කියලා දැනගත්තා නේද? දැන් බලන්න ඔතන හටගත්තද රූප හටගත්තද? රූපයක් තියෙනවා නේ. TV එකත් රූපයක්. අපි දැකපු ඇහත් රූපයක් නේද? ඔතන වේදනාවක් තියෙනවද? කැමැති හරි අකමැති හරි නැදහත් හරි මොකක් හරි තියෙන්නේ නේද? වේදනාවකුත් හටගත්තා නේද? ඒ නිසා සංඥාවක් තිබුණාද? එහෙනම් මං කිවි රූප සංඥාවක් ගත්තු හින්දානේ ඔක දැනගත්තා නේද? සංකාරයක් තියනවද? මොනවා හරි අදහසක් ආවද? TV එකක් කියලා හරි ආවා නේද? TV එකෙන් කරන වැඩ ගැනත් ඒක තියෙනවා අපේ අදහස්. චේතනා ටික තියෙනවා නේද? ඒකට සංකාරත් තියෙනවා. විඥානයක් හටගත්තද? දැනුවත් වීමක් වුණා නේද? ඔක්කොම ගැන දැනුවත් වීම විඥාන. එතකොට බලන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහම හටගෙන. දැන් පේනවද පංච උපාදානස්කන්ධයක් හටගෙන කියලා? දැන් දුකක් හටගත්තද? TV එකක් තියනවා කියලා දැනගත්තට දුකක් දැනුණාද? නෑ. දැන් බුදුහාඳුරෝ කෙටියෙන් මොකක්ද කිව්වේ? සංකිට්ඨේ පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් අපිට දුකක් කියලා දැනුන්නේ නැහැ. මේ ටිකක් බලනකොට මේ පංච උපාදානස්කන්ධය හටගෙන තියෙනවා. නේද? මොන වේදනාවක්ද දැනෙන්නේ නැත්තේ? දැන් මේක ගැන කැමැතිද අකමැතිද කියන ගතියක් ආවේ නැද්ද? නැහැ. ආවේ නැත්තම් ඒ කියන්නේ මැදහත් වේදනාව, අදුක්කම සුඛය. ඒක ගණන් ගන්න නැහැ නේ. ඒ එතනක් තියෙන වේදනාවක් ඒකට කියනවා අදුක්කම සුඛ කියලා. හරි නිකන් ඇලෙන පැත්තක් නෙමෙයි, ගැටෙන පැත්තක් නෙමෙයි නේද? ඒක ඔහි තියෙන ගතිය. ඒ මැදහත් ගතිය. ඒ වේදනාව කියන එක තියෙනවා. හරි. දැන් එතකොට TV එකකින්ද ප්‍රශ්නයක් නැහැ. අපි සමහර විකාරවට ඔය හරි මදුරුවෙක් එහෙම හිටියොත් මදුරුවෙක් දැක්කොත් මොන වගේ ගතියක් දෙන්නේ හිතට? අකමැති ගතියක් නේ. බයක් ඒක තමයි. එළවන්න ගැටෙන ගතියක්. ඒ කියන්නේ අකමැති. ඒ කියන්නේ දුක් පැත්තට යන වේදනාවක්. ඔව් දැන් අපි මං ඇහැ උදාහරණයට ගත්තේ. දැන් ඔය සද්දෙන් අපිට හිතෙනවා න ෆෑන් එකේ සද්ද කියලා නේ. ඒතකොට කන වැඩ කරන්නේ දැන්. හරි. එතනක් තියනා නේද? රූපගතියක් තියනා නේද? එක්ක ෆෑන් එක කියලා ගන්න පුළුවන් නැත්නම් සද්ද රූපේ ගන්න පුළුවන් රූපේ. ඊළඟට කනත් රූපයක්. රූප තියෙනවා. එතන අපිට කැමැතිද අකමැතිද ඒක එක්ක ෆෑන් එකට වෙන්න පුළුවන් නැත්නම් ඒකේ සද්දයට වෙන්න පුළුවන්. සනීපේ වෙන්න පුළුවන් ඈ. ඒ ඕන වේදනා ගතියක් ගන්න පුළුවන් ඈ. වේදනා තියෙනවා. සංඥා තියෙනානේ. සංකාර දැන් චේතනා ටික ඔය කියපු ටිකම චේතනා. ඒකයි සකස් කිරීම ටික. සංකාර. ඒවා ගැන දැනුවත් වුණා විඥාන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ටික හටගත්තු එක නෙමෙයි. අතන දුක හටගත්තද? මොන අතනයි දහම ගැඹුරුයි කියන්නේ. බුදුහාමුදුරුවෝ දිගට දේශනා කරපුවත් අපිට තේරෙන්නේ නැති එක කෙටියෙන් කියපු එක දකින්නවනේ. ඒක හරිම අමාරුයි මේ තේරුම් ගන්න කියලා. සංකිට්ඨේන පංච ප්‍රධාන කංග දුක්ඛ. අපි දහමෙන් කොච්චර දුරද කියන එක ඔය. හිතන් ඉන්නේ නම් හරි දන්නවා කියලා. එනාට මේ දුක අවබෝධ කරන එක හරිම සියුම් මට්ටමක තියෙනවා. ගැඹුරට යනකොට. ඒක දැන් දන්න දහම යොදා ගන්නත් වෙනවා. අහන්න ප්‍රශ්න තියෙනවා නහන්න.
දන්නවනේ
මුදන්න සත්‍යයක් අපිට. ඔව් හොඳ ප්‍රශ්නයක්. ඔව් දැන් ඔය සද්දේ ඇහෙනකොට ෆෑන් එක කියලා නමක් දාගත්තේ. අපි ඕක කලින් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නේද? පෙර අත්දැකීමක් වෙන්න ඕන. දැන් පෙර අත්දැකීමද දැන් ආවේ සද්දය ඇහුණ එක නේද? දැන් සිද්ධ වුණේ මේ මොහොතේ.
ඒක ප්‍රොසෙස් කරනවා විද්‍යාවනේ.
අනේ ඒක ප්‍රොසෙස් කරන්න අපි පරණ අත්දැකීමක් ගත්තා. අනේ අතන තමයි සංස්කාරය සංස්කරණයක් කරනවා. සංකාර කියන්නේ මේකයි. චේතනා ටික එනකොට අර පෙර අත්දැකීම් ටිකත් ඔතෙන්ට එනවා. දැන් ටිකයි කලින් අත්දැකීම් ටිකයි එකතු කරලා අලුත් සංස්කරණයක් මේ කරන්නේ. ඒකයි සංකාර වෙන්නේ. එතන අර මෙහෙමයි අපි දැන් අලුත් දෙයකටත් අපි අලුත් නමක් දාගන්නවා. තියෙන ටික එක
සුභාගය.
ඔව්. දැන් ජීවිතේට දැකලා නැති එකක් මොකක් හරි උඩින් යනවා කියන ප්ලේන් එකක් වගේ දෙයක් වගේ කියලා හරි දාගන්න. දන්න ටිකට් අපි රිලේට් කරගෙන එක්ක අලුත් නමක් දෙයිය ඔකට. නැත්තම් අර පරණ එකකට සම්බන්ධ කරගන්න. ඒ පෙර අත්දැකීම් ටික එකමයි මේක දාගන්න.
අපි ඇලෙන්නේ නැති ගැටෙන දෙයකින් පංච උපාසකන් දුක කියන කොට ගන්න පුළුවන්. උගම කිව්වේ පංච උපාසකන් දුකයි කියන එක
මොනවද? දැන් මෙතන පිළිගත්තද පංච උපාදානස්කන්ධය හටගත්තා කියලා? පිළිගන්න. ඒ විතරට වඩා තව ටිකක් අහයි කියලා මේ. දැන් හටගත්තේ රූප හටගත්තා, වේදනා හටගත්තා, සංඥා හටගත්තා, සංඛාර හටගත්තා, විඥාන හටගත්තා. නේද? දැන් අපිට දුක හටගත්තා කියලා පේන්නේත් නැහැ.
එතකොට වේදනාව දුක කියලා කියන්නේ
ටීවී එකක් තියෙනවා කියලා දැනගත්තා.
බෙල්ල
හරවන එක දුකයි. සාමාන්‍ය හරවන්නේ නැතුව පේන දේවල් බලලා හිතන්න. දැන් හරි, එතනින් තේරුම් ගන්න මේ දුක කියන එකේ ගැඹුරක් තියෙනවා කියන එක මට ඒකයි පෙන්වන්න ඕනේ. අපි සාමාන්‍ය හිතාගෙන ඉන්න මට්ටමට වඩා දකින්න දෙයක් මෙතන තියෙනවා. හරි. දැන් ටීවී එකක් තියෙනවා කිව්වේ ඇයි? පෙන්ුණා හින්දා නේද? දැන් අපි ඒක බාර අරන් ඉවර. ඒ රූපේ අපි දාරගත්තා නේද? එහෙම තියෙනවා කියලා. ඒක ඔකට අර කොල ටික දුන්නේ නැහැ මෙංග ගන්න
නේ.
දැන් අපි දැන් මෙතන ටීවී එකක් තියෙනවා කියන එක හොඳටම විශ්වාසයි නේද? කිසිම ගැටලුවක් නැහැ. අපි එක පිළිගත්තා. දැන් ටීවී එක ලෝකෙට අයිතිද නැද්ද? අයිති. හරි. ලෝකෙට අයිති දෙයක් අපි දැනගත්තා. හරි. දැන් බුදුහාමුදුරුවෝ තව පැත්තකින් පෙන්නනවා මේ ලෝකය කියන එකක් දුකයි කියලා. ලෝකේ පවතින දුක මත කියලා කියනවා නේද? මම මේ එන්න හදන්නේ අර සම්මා දිට්ඨිය කියපු පැත්තට. මොකද සම්මා දිට්ඨියෙන් තමයි මාර්ගේ එළිවෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ. දැන් සම්මා දිට්ඨිය කියන එක කියනවා දුක, දුකට හේතුව දුක්ඛ නිරෝධයේ මාර්ගය දැනගත්තා නම් සම්මා දිට්ඨිය. ඒක තව විදිහකටත් කියනවා ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධයේ මාර්ගය දැක්ක කෙනාටත් සම්මා දිට්ඨිය ඇති කරන්න පුළුවන්. හරි දැකීම ඇති කරගන්න පුළුවන්. තවත් තැනක කියන රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? දැක්ක කෙනාට සම්මා දිට්ඨිය ඇති කරන්න පුළුවන් කියලා. හරි. දැන් අපි පොඩි උපමාවක් ගමු. මේක සාමාන්‍යයෙන් තේරුම් ගන්න පහසු වෙන්න. දැන් බල්ලෙක් කෙබෙනවා කියලා හිතන්න වතුරට නිඳකට හරි. ඈ? බල්ලෙක් එබෙනවා වතුරට. දැන් මොකද වෙන්නේ? මූ ඊළඟට බුරන්න ගන්නවා, ගොරවන්න ගන්නවා නේද? ඔව්. ඇයි ඒ? තව බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙනවා නේද? හරි. එතකොට අපි මේ බල්ලට මේක තේරුම් කරන්න කියලා හිතුවොත් අපි හිතමු ටිකක් කතා කරන්න පුළුවන් බල්ලෙක් කියලා නේද? අපිට අහන්න වෙනවා ඇයි කේන්ති අරන් ඉන්නේ නේද? එතකොට මොකද්ද දෙන උත්තරේ? තව බල්ලෙක් ඉන්නවා කියලා. අපි එකපාරටම ඔතන බල්ලෙක් නැහැ කිව්වට මම විශ්වාස කරන්නේ නැහැ නේද? ඌට තේරෙන මට්ටමේ මේක කියා දෙන්නත් වෙනවා. දැන් අපි ඇහුවොත් ඇයි බල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ? මොකක් කියයි? පේන නිසා. අර ඉන්නේ ඇවිල්ලා බලන්න කියයි නේද? පේන නිසා. දැන් ඒ බල්ලාට අපි දන්නා මේ ඇත්තටම බල්ලෙක් නෑ. මොකද්ද වෙලා තියෙන්නේ? මූ හිතෙන් මවාගෙන බල්ලෙක් නෑ. මූ දකින බල්ලා ඇත්තටම ඉන්නේ හිතේ. ඇත්ත බල්ලෙක් නෑ වතුර. නේද? එතකොට හිතේ මවපු බල්ලා දැන් එළියේ ඉන්නවා කියලා හිතනවා. දැඩිව විශ්වාස කරනවා. නේද? දැන් අපි ඇහුවොත් ඇයි බල්ලෙක් ඉන්නේ? අර පේන්නේ. පේන නිසා. හ්ම්? දැන් ඕගොල්ලෝ කිව්වා මෙතන TV එකක් තියෙනවා කියලා. ඇයි TV එකක් තියනවා කියලා?
ඒ
පේන නිසා. අර උත්තරේම නේද දෙන්නේ?
කිවරිසාවෙන්
අපිට ස්පර්ශිත. ඔව්. අපි එකම උත්තරේ දෙන්නේ හැබැයි අපි කියනවා බල්ලා මොඩයි බල්ලා රැවටිලා. අපි රැවටිලා නෑ කියලා. දෙන්නම කරලා තියෙන්නේ නම් මේ ඇහැ පාවිච්චි කරලා පේන දේ තියනවා කියපු එක විතරයි ඔය කියන්නේ. හරි. වෙනසක් තියනවද ඊට වඩා? මොකක්ද ඒක?
ෆිසිකලි අල්ලන්න බෑ. අපි ෆිසිකලි අල්ලන්න.
අපි කිව්වේ ඇත්තටම ෆිසිකලි තියෙන දෙයකට තියනවා කියලා බල්ලා කියලා තියන්නේ එහෙම නෙවෙයි. නේද? ෆිසිකලි නැති දෙයකට ඌ හිතේ හදාගෙන තියනවා කියලා හිතාගෙන. එහෙමයි. හින්දා බල්ලා මොඩයි. දැන් අපි ෆිසිකලි තියනවා කියන එක බල්ලත් කියයි අර ෆිසිකලි තියනවා කියලා. බල්ලෙක් ඉන්නා ගිහින් අල්ලලා බලන්න පුළුවන් කියලා කියනවා. අපි නෙදන්නේ අල්ලන්න බෑ කිව්වා. හරි. ඒක පැත්තකින් තියන්නක. දැන් අපි රැවටිලා නෑ කියලා අපි හිතන්නේ මොකද? අල්ලලා බලන්න පුළුවන්. නේද? දකින්න දේ අල්ලලා බලන්න පුළුවන්. නේද? දැන් අපි TV එක ටිකක් දුර හින්දා ඔය ළඟ තියෙන එකක් ගන්න ඔය පැදුර ගන්න. පැදුරක් තියනවා නේද? ඇයි පැදුර තියනවා කියන්නේ? පේන හින්දා. හරි ඉස්සෙල්ලා පේන හින්දා නේ කිව්වේ. දැන් අපි රැවටිලා නැහැ කියන්නේ මේ පැදුර අල්ලලා බලන්නත් පුළුවන් හින්දා. නේද? දැන් පොඩ්ඩක් S2 පියාගෙන ඔය පැදුර අල්ලන්න බලන්න. දැන් අර දැකපු පැදුරම අහු වෙනවද? එහෙනම් තමයි හිතන්නේ. ඔය අතට අහු වුණ ටික කපලා ගත්තොත් ඔය ටිකට අපි පැදුරක් කියයිද? පැදුරු කෑල්ල. එහෙම නැත්තම් ඔය දැන් ස්පියාගෙන අල්ලලා කියන්න බලන්න ඒක මොන පාටද කියලා. පුළුවන්ද කියන්නේ? දැන් එතකොට ඇහෙන් දැකපු දේ දල්ලලා තියෙනවා. දැන් අපිට ඇහෙන් කරන වැඩේ තව ආයතනකින් කරන්න පුළුවන්. ඇහැයි අතයි ටිකක් අමාරුයි. අපි ගමු ඇහැයි කණයි කියලා ගමු. ඇහැයි කණයි කියලා ගමු. ඇහෙන් කරන වැඩේ පුළුවන් ද කණෙන් කරන්න? නෑ.
පුළුවන්.
S2 පියාගෙන මේ මොන පාටද කියලා කියන්න පුළුවන් ද කණෙන්?
පාට කියන්න බෑ. රූපේ දැන් අලියා
ඔව්. ඔකට බුදුහාමුදුරුවෝ දෙන අර අන්දයා අන්දේව අලියා අල්ලපු කතාව. අන්දේව පස් දෙනෙක් ගිහින් අලියා අත ගාලා කියනවනේ මොන වගේද කියලා.
ඒක ඒක ඉස්සෙල්ලා කිව්ව එක්සැම්පල් එකක් පුළුවන් නේද? අපි TV එකේ ගෙන ගුවන් තුය හෙන්ද කරලා කිව්වා කියලා. ඒක කෙරොලින් නැට හෙන්දකේ නැතුව
ඔව් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් ඇහැ පාවිච්චි කළත් අපි දැනුවත් වෙන්නේ දැන් ඇහෙන් ගන්නේ ඇත්තටම වර්ණ රූපේ විතරනේ ඊට අමතර දෙයක් ඇහැට කරන්න බෑනේ වර්ණ සටහන විතරයි ඇහැට ගන්න පුළුවන් ඒකේ ප්‍රතිබිම්බේ නේද ඒක තමයි හිතෙන් ඊළඟට ඇනලයිස් කරලා මොනව හරි හදාගන්නේ හිතාගන්නේ හරි එතකොට ඇහෙන් කරන වැඩේ කනට කරන්න හැකියාවක් නැහැ. කනට පුළුවන් ශබ්ද අහන එක විතරයි. ශබ්ද සටහනක් හදලා දෙන එක විතරයි කනට පුළුවන්. right? කනට බෑ කවදාවත් වර්ණ සටහනක් ගැන අදහසක්වත් ගන්න. ඒ වගේමයි ඇහැට බෑ ශබ්ද ගැන කිසිම අවබෝධයක් ගන්න. ඒවා specialized. ඒ වැඩේ විතරයි. right එතකොට අපි ඇහෙන් දැනගත්තු දේ හරිද කියලා කනෙන් අහලා පුළුවන් වෙයිද දැනගන්න හැබැයි අපි මේක ඇත්ත කියලා ප්‍රූව් කරන්න ගන්නේ තව ආයතනයක් එකකින් කියපු දේ ඒක ඇත්තමයි කියලා කියන්න තව ආයතනකින් තමයි කියන්නේ දැන් උතන පේනවද ලොකු වැරද්දක් තියනවා කියලා ඒක හරියට දැන් දැන් ඔයගොල්ලන්ගේ අපේ ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ප්‍රශ්නයක් අපි මෙඩිකල් ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා හරි දාහනවා වගේ වැඩක් ඔය කරන්නේ. හරියයිද හම්බෙයිද උත්තරේ? ඇහැ කියපු දේ හරිද කියලා අපි කණෙන් අහනවා නැත්නම් මේ කාය ආයතනෙන් අහනවා. ඇහෙන් දැකපු දේ අල්ලලා බලන්නත් පුළුවන්. ඒ කවදාවත් ඔය කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ වුණාට අපි විශ්වාස කරනවා මේ ඇහෙන් අත්දකපු දෙයම කණෙන් අත්දකින්න පුළුවන්, නාසයෙන් පුළුවන්, දිවෙන් පුළුවන් මේ ලෝකේ තියෙන දේ. ඔය දෙයමයි බල්ලට වෙන්නේ. දැන් බල්ලා ඇහෙන් දැකලා බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරනවනේ. මේ ලෝකෙට ඇත්ත බල්ලෙක් ඉන්නවා. ඒ ඇත්ත බල්ලෙක් ඉන්නවා කියන්නේ දැන් මුගේ අදහස තියෙන්නේ මූ ගිහින් හපා ගෑවොත් හපා ගන්න පුළුවන්. ඇල්ලුවත් අහුවෙන. දැන් මුගේ ලෝකෙට ඉන්නේ සතර මහා ධාතුෙන් ෆිසිකලි ඉන්න බල්ලෙක්. හරි? වැවුට අවබෝධයක් නැහැ මේක මගේ මනසෙන් හදපු එකක් කියන්නේ. ඌ හිතන්නේ මම ඇත්ත බල්ලෙක් ඉන්නවා කියලා. ඒකනේ ගුරන්. හෙල් ඔන්න බලන්න දැන් ඇහෙන් දැකලා ලෝකයක් හදා ගන්නවා කියන එක. right? දැන් ඒ ලෝකේ තමයි සංස්කාර කියන්නේ. චේතනාටි. මගේ අදහස තියෙන්නේ ඇත්ත බල්ලෙක් ඉන්නවමයි. ඒක ඇති දිගින් දිගට ගිහින් ඇලෙන්න හරි ගැටෙන්න හරි. තොතන මේ පොඩි example එක උනාට ලොකු ගැඹුරක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපිට තියෙන්නේ මේ ආයතන හයෙන් හදන ලෝකයක්. අපි හිතන් හිටියට ඇත්ත ලෝකයක් දකින්නවා කියලා. ඇහැ නිසා අපි හිතෙන් සකස් කරපු ලෝකයක් තියෙනවා. කන නිසා හිතෙන් සකස් කරපු ලෝකයක් තියෙනවා. අපිතර බල්ලා දැඩිව විශ්වාස කරනවා වගේ ඇහෙන් පේන දේ තියෙනවමයි. නැත්තම් තියෙන හින්දමයි තේන්නේ. ඔය දෙකම දෘෂ්ටි දෙකක්. පේන දේ තියෙනවාමයි කියලා හිතුවත් වැරදීනේ. දැන් බල්ලා ගැන හිතන්න. පේන දේ එළියේ තියෙනවා කියලා හිතුවොත් වැරදීනේ. තියෙන හින්දම පේනවා කියලා හිතුවත් වැරදීනේ. බල්ලෙක් ඉන්න හින්දමයි පේන්නේ කියලා හිතුවත් වැරදීනේ. ඒ දෙකම දෘෂ්ටි දෙකක්.
රූපය දැකලා දැන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ විඤ්ඤාණ කියන ධාතු රූප වේදනා සංඥා වලට ගැටගැහිලා තියෙනවා. මෙතන අපිට දකින්න අවශ්‍ය නැහැ මේ බෑන්ඩ් එක බෑන්ඩ් එක කියලා අපේ විඤ්ඤාණය තමයි මගේ වැඩ කරන්නේ. අතීතයේදී කොහොමද කියලා මේක මේක බෑන්ඩ් එකක් කියලා.
විඥාණය කියන්නේ දැනුවත් වෙන ස්වභාවය. දැන් රූපයක් ගැන දැනුවත් වුණා. රූපයක් ගැන දැනගත්තා නේද?
දැනගත්තා.
ලඟ කියන එක හරියටම හරි. දැන් බුදුහාමුදුරුවෝ ඊළඟට ඕවටත් උපමා දෙනවානේ. විඥාණයට උපමා කරන්නේ මොකද්ද? මායාකාරය. විඥාණය කියන්නේ මැජික් කාරයක් කියලා. මායූපමංච විඥානං කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මායාව මායාව විදිහට පේන්නේ නැතිනම්. අන්න ඔහොම දෙයක්, ඔහොම සිද්ධියක් තියෙනවා. මොකද අපි විඥාණය දැඩිව විශ්වාස කරන විඥාණ කියන කොම ඇත්ත කියන මට්ටමෙන් තමයි අපි සසරේ ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ඇහැ පෙන්නන සේරම ඇත්ත. කන කියන දැන් විඥානේ තියෙන්නේ ඕවා හින්දානේ. ඔය හය දෙනා හින්දානේ විඥානේ තියෙන්නේ. ඒ හය දෙනානේ උදව් කරන්නේ නේද? එක එක දැනුවත් වීම දෙන්නේ. ඒතකොට විඥාණයෙන් අපිව දැනුවත් කරන සේරම මායාවක් කියලා පෙන්නනවා. තන කියන දේ එකපාරටම හිතා ගන්න අමාරුයි. මම මේ දෙන්නන්නේ ධර්මයේ මෙහෙම කියලා තියෙනවා. ඔයගලන්ට හොයන්න පැත්තක් නැහැ දෙන්නන්නේ. ඊළඟට තව පැහැදිලිව කියලා දෙය තියෙන දේ ලෝකයේ තියෙන්නේ බාහිරේ නෙමෙයි තමන් තුලයි කියන එක. මේ බඹයක් පමණ ශරීරය තුලින් ලෝකය දකින්න කියලා කියනවා. ඒවට උත්තර ටික තියෙනවා මේ කියන ටිකේ. දැන් විතත් වඩා මට ඕන උනේ ඔතන දැන් බල්ලගේ මට්ටමින් පේනව නේද ඌට දුකක් සකස් වුණා කියලා. ඌට තරහ ගන්න හේතුවක් සකස් වුණා නේද බල්ලෙක් ඉන්නවා කියලා පිළිගත්ත ගමම්. හරි? දැන් ඒක බල්ලගේ අවිද්‍යාව හින්දා ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා සකස් වුණ දෙයක් නේද? සංස්කාරයක් නේද? අවිද්‍යාපච්චා සංකාර. හරි. ඒක විඥාණයෙන් දැනගත්ත නේද? ඒ බල්ලගෙන. අන විඥාණය. හරි සංකාරපච්චා විඥාන. දැනුවත් උනේ මොකද්ද? නාම රූපේ. ඔක ඇත්ත රූපයක් නෙමෙයි. මනසේ ඇති වුණ නාමික රූපයක්. නමට ඇති වුණ රූපයක්. නාම රූපය. විඥාණයෙන් දැනගත්තු නාම රූපයක් තියෙනවා. හරි. දැන් ඔක දැනගන්න ආයතනත් ඕන නේද? දැන් දිය හැ. සලායතන ටික තියෙනවා. හරි. ඊළඟට ඔය ඇහැයි රූපෙයි විඥානෙයි පහළ වෙනවට කියනවා පස්ස කියලා. හරි. පස්ස කියන එකත් හටගත්තා. අතන වේදනාවක් තියෙනවා නේ අනිවාර්යයෙන්. වේදනාව තියෙනවා. තණ්හා, උපාදාන සේරම ටික තියෙනවා. භවය ජාති දුක කියන ටිකක් තියෙනවා. භව කියන්නේ කවතන එක විදිහක් තමයි. අර දැන් බල්ලට පැවැත්මක් දුන්නා. බල්ලෙක්ව ඉපදුනා නැති බල්ලෙ හටගත්තා. ඒ බල්ලා විතරක් නෙමෙයි ඉපදුනේ, ඒ බල්ලා උපදිනකොට ගොඩ ඉන්න බල්ලත් ඉපදුනා. මොකද අර බල්ලා අදකින්න මෙතන මම කියන බල්ලත් හටගෙන ඉවරයි. දැන් තරහ ගන්න එක්කෙනෙක් හටගත්තානේ. එහෙම එතකොට අර මමත්වයත් අතෙන්ට රිංගලා ඉවරයි. සක්කාය දිට්ඨි. දැන් ඔන්න ඔතන තියෙනවා මුළු පටිච්ච සමුප්පාදෙමත් තියෙනවා, පංච උපාදානස්කන්ධෙත් තියෙනවා, අවිද්‍යාවෙන් ඉඳන් දුකට යනකම් ඔක්කොම ටික ඔතන හටගෙන ඉවරයි. මට අත්දකින්න තියෙනවා. බාහිරයක් තියෙනවා අභ්‍යන්තර මට. ඕකම තමයි අපි කරන්නේ. අපිට ඒ ප්‍රමාව එක්ක බැලුවොත් තමන් ඇහැ පාවිච්චි කරන හැටි, කන පාවිච්චි කරන හැටි එකක් ධර්මයක් දකින්න පුළුවන්. ඒ දකින්න කොට එන්නේ දැන් ඔන්න අර බල්ලට ලෝකයක් හැදුනා. තව බල්ලෙක් ඉන්නවා. දැන් අපිට ඒ ලෝකේ හැදෙනවද? අපේ මට්ටමේදී වතුරේ බල්ලෙක්ව අපිට පිහිටන්නේ අපට ඒ ලෝකේ නිරෝධයි. හරි. දැන් බල්ලට ලෝකයක් හැදෙන්න හේතු තිබුණා විද්‍යාවයි මුලාවයි හේරම ටික හැදිලා ඌ බල්ලෙක් හදාගත්තා. දැන් අපට ඒ හේතු යෙදෙන්නේ නැහැ. එතකොට ඒක හටගන්නේ නැහැ. ඔතන තියෙන්නේ මේ බල්ලා ඕක කියන පටිච්ච සමුප්පන්න බල්ලෙක්. ඌ හටගන්න හේතු ටික යෙදුන හින්දා පටිච්ච සමුප්පන්න.
ගෙට
ගිහිච්ච බන්ද. ඔව්. ඒ ලෝකයක් හදාගත්තා. හදාගත්තේ මනසෙන්. දැන් ඔතන තියෙන ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? දැන් ඌට තේරුම් ගන්න ඕන නම් මාර්ගෙකුත් තියෙනවා. ඇත්ත අවබෝධ කරගන්න ඕන. දැන් අපිට ඕන නම් කියා දෙන්න පුළුවන්. ඌ අහයිද නැද්ද කියන එක වෙනම කතාවක්. නේද? අපිට කියන්න පුළුවන් ඔතන ඔහොම ඔය මුලා වෙලා ඉන්නේ. ඇත්ත දකින්න විදිහකුත් තියෙනවා. හරි. ඉතින් බුදුහාමුදුර ඔන්න ඔය වගේ දෙයක් කරලා තියෙනවා. අපට කියන ඔන්න ඔය වගේ මුලාවක් තියෙනවා. හදාගත්තු ලෝකයක් තියෙනවා, දුකක් තියෙනවා. කැමැතිනම් ඇත්ත දකින්න මාර්ගෙකුත් තියෙනවා. දකින්න ඕන කෙනාට මාර්ගය විවෘත කරගන්න පුළුවන් කියලා. ඔන්න ඔය දැක්ම එන එකට තමයි සම්මාදිට්ඨිය. තන තියනවා මම වචන කිව්වේ නැතුවට දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? නිරෝධය මොකද්ද? නිරෝධ කරන ඒ තුන අවබෝධ කළොත් මාර්ගේ හොයාගන්න පුළුවන්. ඒක දැන් සම්මත ලෝකය දකින ලෝකයට අයිති දැක්ම නෙවෙයි එතකොට. මේ ලෝකයේ ඉක්මවා යන දැක්මක් ඔතන තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉන්නේ මේ ඇහැකනනාසයට හිරවුන ලෝකෙක. හරි. හැබැයි ඔකේ ඒක ඉක්මවා දැක්මකුත් තියෙනවා. ඔක තමයි ලෝකෝත්තර දැක්ම තියෙනවා. ඔන්න ඔය ටික තමයි මේ මට පේන විදිහට ඔය එක එක වචන දාලා මේ විස්තර කරන්නේ. ගැඹුරු වචන දාලා අපි මේ ලෝකය කියලා හිතාගෙන ඉන්න මේ ලෝකේ යන සත්වයා ලෝකේ කියලා හිතාගෙන ඉන්න ඒක තමයි ලෞකිකයි කියන්නේ. හැබැයි ඒක ඉක්මවා දැක්මක් තියෙනවා. ඒක තමයි ලෝකෝත්තර දැක්ම කියන්නේ. ඒක ලෝකෙට අයිති නෑ. අපි සාමාන්‍යයෙන් හිතන ලෝකෙ නෙවෙයි ඒක. අනේ ලෝකෝත්තර පැත්තට ගියොත් එනවා මේ දුකෙන් මිදෙන මාර්ගය. සසරෙන් මිදෙන මාර්ගය. ඉතින් අර දිව්‍ය ලෝක යන මාර්ගෙ නෙමෙයි ඊට වඩා වෙනස් පැත්තක් ඒක. ඒක අවබෝධ කරන්න මේ ජීවිත කාලය තුලම හැකියාව තියෙනවා කෙනෙකුට. ඒක තමයි අපිට හිතන්න පුළුවන් අර රහතන් වහන්සේලාගෙන්. රහතන් වහන්සේලා කවුරුවත් මැරුණායින් පස්සේ නෙමෙයි රහත් වුනේ. බුදුදහමේ ප්‍රයෝජන ගත්තේ මේ ජීවිත කාලය තුල. මේ අවබෝධය ලබන්න හැකියාව තියෙන්නේ මේ ජීවිත කාලය තුල. මේක කල් දාන්න ඕන වැඩකුත් නෙවෙයි. ධර්මයක් තියෙනවා අපිට දකින්න හැකියාවක් තියෙනවා. අඩු වෙලා තියෙන්නේ අපි ඔක හොයන්නෙත් නැහැ උත්සාහය යොදන්නෙත් නැහැ. උත්සාහය යොදන කෙනෙකුට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒවා මේ අර ධර්ම කරුණ වලට හොඳට ගලපලා බලන්න පුළුවන්. මට ඕන උනේ ඔන්න ඔය වගේ දෙයක් තියෙනවා කියලා පෙන්වන්න. දකින්න පුළුවන් දකින්න ඕන දෙයක් බෞද්ධයෝ හැටියට. නම් ඔය සරලව කිව්වට බොහොම ගැඹුරු කාරණා ටිකක් තියෙනවා. බොහොම විස්තර ඇතුව කතා කරන්න ඕනේ. මේ මං හිතනවා අර හොයන්න පොයින්ට් එකක් අහු වෙන්නේ නැති කියලා. අහ රහත් වුණාට පස්සේ පිරිනිවන් පාන
මේ
වරද්දයි.
නමන් නිවන් දකින්න
පුළුවන්. නිවන දැකීමම තමයි ඉතින් රහත් වෙනවා කියන්නේ. ඒ දෙකේ වෙනසක් නැහැ. දුක් සම්පූර්ණයෙන් නිරෝධයෙන් නිවන කියන්නේ. නේද? දුක්ඛ නිරෝධේ නිවන කියන්නේ. ඒතර රහත් වීම එකක් නිවන තව එකක් නෙමෙයි. ওই දෙකම එකයි. දුක සම්පූර්ණයෙන් නිරෝධය. ආයේ දුක උපදින්නේ නැහැ රහත් වුණාට පස්සේ. දුකේ ඉතුරුවක් නැහැ. කොතනත් අද කාලේ පොඩ්ඩක් වරද්දලා විස්තර කරනවා.
උත්තර ඔය උත්තර ඔය දෙලදාරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලන්න දැන් අවලෝකෝත්තර ධර්මයේ කියලා
කියනවා. දහමේ නෙමෙයි දහම අවබෝධේ ප්‍රශ්නේ
තියෙන්නේ. ඒක තමයි. දැන් උත්තර දැන් සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් අතරයි අතයි අතරයි දෙන්නේ. මාර්ගයේ ඵලය
මාර්ගයේ
ඵලය. අර අවලෝකෝත්තර ධර්මයක් කියලා උත්තර දැම්මගෙන දිවණක් ගැහුවා ඔක ASCII.
ඒක පැහැදිලිවම රහත් වීම කියන්නේ කියලාම තියෙනවනේ. ඒක ආයි දුක ඉතුරු නැතුවම නිරෝධය. දුක්ක නිරෝධය කියන්නේ
නවලෝකෝත්තර ධර්මය කියලා මොකක්ද මේ කතාව යන්නේ? ඒතකොට බුදුගුණ නමේ ගැන දෙක්කෝ මේක. ඒතකොට නම් අන්න හරි කතාව. දැන් මම දැන් ඔක ඔලිය දාගෙන තියෙන්නේ මේ කතාව නම් වැරදි. මේක ඇවිල්ලා මේ බුදුගුණ
නමේ නෑ මෙහෙමයි. බුදුගුණ වෙන්නත් බෑ. ඒ කියන්නේ ඒක බුදුගුණ කියන්නේ ධර්මය නෙමෙයිනේ බුදුගුණ කියන්නේ. ඒක ಗುಣ. බුදුහාම කරන්නේ තිබුණ ಗುಣ නේද? නිවන් මාර්ගය නෙමෙයිනේ බුදුගුණ කියන්නේ. ඒ ක්වොලිටිස් ටික. ධර්මයනේ නව ලෝකෝත්තරයි. ධර්මය ගැන
කියන්නේ
මෙහෙමයි. අපි ඕවයි තේරුම් ගත්තහම හරි. රහත් කියන එක පැහැදිලිවම දුක්ඛ නිරෝධය චතුරාර්ය සත්‍යෙන් ගත්තහම පේනවනේ. දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගය වඩලා ඉවරයි. දුකයි තුරු නැතුවම නිරුද්ධ වුණා. එහෙම නැත්නම් අපි රහත් කියන්නේ නැහැ නේද? දුකයි තුරු වෙලා නම් රහත් කියන්න බෑනේ. ඔතනත් පටලෝගෙන තියෙනවා. අර පිරිනිවන් පෑවට පස්සේ තමයි දුක මේ නිවන සම්පූර්ණ වෙන්නේ කියලා. ඒක වැරදි කතාවක්. රහත් වීමම තමයි නිවන. ඒක අර දැන් ඒ ලෞකික පැත්තෙන් බලනකොට ඔක තේරුම් කරන්න අමාරුයි. ඒ හින්දා ඔය නිකන් එක එක ඒවා දාලා තිනවා. අහන්නේ ප්‍රශ්න දැන්. රහතන් වහන්සේ වයසට ගියේ නැද්ද? ලෙඩ වුණ නැද්ද? මැරුණ නැද්ද? බුදුහාමුදුරන්ට ඕව වුණ නැද්ද? නේද? ඒ වුණානේ. එහෙනම් ඇයි මේ දැන් අපි දුක කියනකොට කියනා ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. ඒව නැති කළා නම් කොහොමද ওই ටික උනේ? නේද? ප්‍රශ්නයක් තියනා නේද? එහෙම නැත්තම් නිවනට කියනවා අජර අමර කියලා. හා? ජරාවක් නැති, ආදියක් නැති, මරණයක් නැති තත්වයක්. ඔය ප්‍රශ්නේ එන්නේ අපි යෝක මේ ලෞකික විදිහට ඔක තේරුම් ගන්න ගියාම. හරි. ඔකට මම ගත්තු සරල උපමාවක් තමයි ඔන්න දැන් ඔයගොල්ලන්ගේ මොකක් හරි කාර් එකක් තියනවා කියලා හිතන වාහනේ. රයිට්. දැන් ඔය කාර් එකට මොනවා හරි වෙලා කියලා කිව්වොත් ඇක්සිඩන්ට් වෙලා හරි මොනවා හරි වෙලා කියලා කිව්වොත් දුකයිද නැද්ද? දුකයි නේ. ඔව්. දැන් හිතන්න ඔයා ගිය සතියේ කාර් එක විකුණන. දැන් ඕක දන්නේ නැති යාළුවෙක් කියන අන්න ඔයාගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා. දැන් අපිට ඒ දුක එයිද? නෑ නේද? විකුණලා ඉවර. මගේ නෙමෙයි තව දුකට. දුකක් නෑ නේද? ඔව්. රහතන් වහන්සේ තේරුම් ගන්න මේ ශරීරය සම්පූර්ණයෙන් අතහැරලා ඉවරයි. අපිට ශරීරය දිහා බලාගෙන කියන්න පුළුවන් අන්න අර ශරීරේ වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒක රහතන් වහන්සේට අදාළද? අපි විකුණපු කාර් එකට මොනවා හරි වුණා යාළුවෝ කියනවා වගේ වැඩක් නේද? තේරෙනවද? ඔතන දැන් උත්තරේ ඇති යෝකට. ඒකයි මේ මේ ලෝකෝත්තර දහම අවබෝධ කරගන්න තියුණහම ඔයගේ ප්‍රශ්න එනවා. හැබැයි ඒවා දහමේ ගැටලුවක් නෙමෙයි, මේ අවබෝධයේ ගැටලුව. ඒක තේරුම් කරන්න බැරි හින්දා තමයි අර දෙකකට කඩලා සෝපාදිසේසයි අනුපාදිසේසයි කියලා මේ රහත් වුණාට තව තියෙනවා ටිකක් මැරෙනකන් ගෙවන්න ටික කියලා ඒ බොරු කතා. අපිනේ අයිති කරන්නේ රහතන්වහන්සේට අතෑරලා ඉවරයි. ඒ ඔය වගේ මේ ධර්මය කවදාවත් වැරදි නෑ. ඒකත් අපි දාගන්න කතාවක් කියන්නේ. රහත් වුණොත් මෙහෙමයි. අර හේතුඵල ක්‍රියාවලිය නවතින්නේ නැහැ. දැන් කර්ම ශක්තියකින් ඇති වුණ ශරීරයක් නේ තියෙන්නේ. ඒකට ඒකට කර්ම විපාක එනවා. හැබැයි ශරීරයට එනවා. ඒක බාර ගන්න කෙනෙක් ඉන්නවද? නිකන් අර කාර් එකක් දිරලා යයි අර. ඒක ආයිතිකාරය නෑ. නිවන් දකින කතාවක් නෑ මොකලං හඳු රහත් වෙලා ඉවරයි ඒතෝ. ඒ පටලෝ ගැනීම.
දැන් මම සක්කාය දිට්ඨිය නැති කරගන්න එක සාමාන්‍යයෙන් සාමාන්‍යජීවිතේ අමාරුයි. මම කියලා පුදුලෙක් නෑ කියන එක.
ඔව් ඇත්තටම ඕගොල්ලෝ මේ මට මම හිතුවේ අහයි කියලා අහපු නැති පොයින්ට් එකක් තිබුණා. මම මේ දැන් මේක පෙන්නලා කිව්වා රූප තියෙනවා, වේදනා තියෙනවා, සංඥා තියෙනවා, සංකාර තියෙනවා, විඥාන තියෙනවා. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කළා පංච උපාදානස්කන්ධේ දුකයි කියලා. මම ඇහුවාම පංච උපාදානස්කන්ධේ හටගත්තද කියලා ඌ කියලාත් කිව්වා. මේ උපාදාන වචන ගැන කවුරුත් ඇහුවේ නැහැ. මගේ රූප හටගත්තා, වේදනා හටගත්තා, සංඥා හටගත්තා, සංකාර හටගත්තා, විඥාන හටගත්තා. උපාදාන
හටගත්තා.
දුක වෙන්නේ කොහොමද කියලා? අපි රාජපක්ෂ මහත්තයෝ
කිව්වා දුක වෙන්නේ කොහොමද කියලා.
උපාදානේ එහෙමම අමතක වුණා. දැන් ඕව තමයි කොයනකොට ප්‍රශ්න කරන්න දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ආතන හටගත්තේ මේ පංචස්කන්ධේ විතරයි, පංච උපාදානස්කන්ධේ නෙවෙයි නේද? හැබැයි එහෙම වෙන්නේත් නෑ. මොකද දැන් මෙතන TV එක තියෙනවනේ නේද? කවුද දැනගත්තේ ඇතන TV එක තියෙනවා කියලා? කාගේ ඇහෙන්ද දැක්කේ? මම ඇවිල්ලා නේද? මම කියන්නේ පංච උපාදානස්කන්ධෙම උපාදාන වෙලා ඉවරයි ඒක. ඒක සියුම්ව විස්තර කරත හැකි. ඒක මම ඔය කිව්වේ අර පස්සේ හිතුණොත් එහෙම පොඩ්ඩක් ඒ පැත්තෙමත් හිතලා බලන්න. මොකද මේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒක වෙනම කියලා තියෙනවා. සක්කාය කියනවා. මොකද්ද මේ සක්කාය කියන්නේ අහුවහම පංච උපාදානස්කන්ධය කියලා උත්තර දෙන්නේ. හරි. එතකොට ඒ පංච උපාදානස්කන්ධය ගැන එන වැරදි දිට්ඨියක් තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. අතන අපි ගොඩක් වරද්ද ගන්නවා. ඔය අතන TV එකක් තියෙනවා කියනකොටම පැටලිලි ගොඩක් වෙනවා මේක ඇතුලේ. නැති මම කෙනෙකුත් සිංගලා දැන් ඔතන පෙයි අර දැන් අර බල්ලයි අපි ගත්තහම බල්ලා අර වතුරට අන්න බල්ලෙක් කියලා අත දික් කරන්න මෙතන බල්ලෙක් ඉන්නවා. දැන් එහෙම අත දික් කරන්න දෙයක් නැත්තම් මෙතන බල්ලෙක් පිහිටයිද? ඒ කියන්නේ ඇහැක් ඕන වෙයිද එතකොට දකින්න? බාහිරේ දෙයක් නැත්තම් අභ්‍යන්තරයක් පිහිටයිද? තව විදිහකට බාහිරයක් තියෙන හින්දා තමයි අභ්‍යන්තරයක් තියෙන්නේ. සාපේක්ෂයි. අපේ ආයතන ටික අපි අභ්‍යන්තර කරගෙන තියෙනවා. අපි ටික තමයි මම කියන්නේ. ඒවට අරමුණු වෙන ඒවා බාහිර ලෝකේ කරගෙන තියෙනවා. දැන් අර ඇත්ත ඇති හැටියට දකින්න නැති හින්දායි ඕක වෙන්නේ. බාහිර ලෝකේ පිළිගන්න තාක්කල් බාර ගන්න තාක්කල් මම කියන දෘෂ්ටිය එනවා. ලෝකේ තමන් තුලයි කියලා දකිනකොට දැන් එළියෙන් ටික ටික මිදෙන්න පුළුවන්. ඒක උදව් වෙනවා සක්කාය දිට්ඨිය නැති කරගන්න. ඒකයි මං කියුවේ උත්තර තියෙනවා ඔය ධර්මයේ දකින්න පටන් ගන්න අවශ්‍ය ටික. පටිච්චසමුප්පාන්න බව. පටිච්චසමුප්පාදේ සක්කාය දිට්ඨිය කඩන්න ඕන ටිකත් උතන තියෙනවා. මොකද බුදුහාඳුරෝ පෙන්නනවා මේ ආයතන පිරිසිඳ දකින්න. ඒ කියන්නේ ඇහ කන නාසය දිව ශරීරය පිරිසිඳ දකින්න ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා. මට රැවටිමමයි අතන තියෙන්නේ මුලා වීම. මායි
සිල්දීම අතරීතුද?
අතරීමක් නෙමෙයි. දැන් අපි මේ බල්ලා අතෑරලාද? අර බල්ලා තරහාරන් තියනානේ බල්ලෙක් එක්ක. නේද? අතෑරීමට වඩා අතන තියෙන දැකීම. මේ බල්ලා පටිච්ච සමුප්පන්නයි කියලායි දකින්නවා. ඇත්ත පවතින යථාභූත ස්වභාවය නෙමෙයි බල්ලෙක් ලෝකෙටයි තියෙන්නේ. මේ මනසෙන් හදාගත්තු දෙයක්. මනසෙන් හදාගත්තු දෙය කියන්නේ අපි දකින හීනයක්. නේද? හිතෙන් හදාගත්තු දෙයක් බල බලා ඉන්නවා කියන්නේ හීනයක් බලනවා වගේ වැඩන්නේ. රෑ නින්දෙදි හීනේ දකිනකොට දන්නවද හීනයක් ඉන්නේ කියලා? නෑ, කොයි වෙලාවෙත් දැනගන්නේ. ඇහැරුණා. දැන් අපි ඉන්නේ හීන එක කියන එක අපි දන්නේ නැහැ. අපි දැනගන්නේ ප්‍රඥායස අවදීනයිලා. right? දැන් ඉන්නේ අපි අර නිදාගෙන ඉන්නේ මෝහ අන්ධකාර කියලා කියන්නේ. ඉතින් එළි වෙන්න ඕනේ හැරෙන්න. ප්‍රඥාව අවදි කරගන්න. ඒක තමයි මේ දහම. ඒක
තමයි බෞද්ධ පූජනීය ස්ථාන අපි රකින්න
ඇයි රකින්නේ? පැවැත්මට. මේ පැවැත්ම නවත්තන හැටි තමයි මේ
කියන්නේ. මම කියන්නේ බුද්ධ දර්ශනේ
පැවැත්මට. ඔව අය දෙන්නේ නැහැ මේ අවබෝධය එනකොට. ඇයි අපි බුද්ධ දර්ශනේ රකින්නේ? අපි බෞද්ධින්ද? මුස්ලිම් අයට ඕන කමක් නැහැ නේ ඔක රකින්න. අය බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ බෞද්ධ අයට නම් නෙවෙයි. බෞද්ධයන්ටද දේශනා කළේ? ඔය ජටිලයෝ කියන්නේ බෞද්ධයෝද? ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයන්ට තමයි දේශනා කළේ. අපි තමයි මේ බෞද්ධකමක් දාගෙන ඉතින් මේ
අයියෝ මිත්‍යා දෘෂ්ටිකය.
ඒක තමයි ඇත්තද? මේක අවබෝධ කරගන්නකම් බෞද්ධ කියන්න බෑ. අපි මේ ලේබල් එක ගහගෙන අපි බෞද්ධුනේ උපතින්නේ. මුස්ලිම් පවුලක ඉපදුණා නම් එතන අපි මුස්ලිම්. මේ අවබෝධයෙන් ආපු බෞද්ධ කමක් නෙමෙයි. ඔය ඔතන තමයි වරද්දගත්තු තැන.
ඔය කතාවෙන් කියවෙනවනේ දැන් ඔය ආගම් බේදයක් අල්ලගෙන ක්‍රිස්තියානි මුස්ලිම් අල්ලක මේක කියන සමහර ලවට මේ මුස්ලිම් නිගේ ක්‍රිස්තියානි බුද්ධලේ ඇවිල්ලා අපිට වඩා බොහොම ඉස්සරහින් ඉන්න කතන්දරයක දැකපු කෙනා දැකින්න.
ඔව්.
සමහරට
අවබෝධ දෙන්න. මෙහෙමයි හැබැයි මේ මේ ධර්මතාවය දකින්න බෑ වෙන ආගමක කෙනෙකුට. මොකද මේක ආත්ම දෘෂ්ටියෙන් බැලුවට අහුවෙන්නෙම නෑ. ඒකේ මහා ගැඹුරක් තියෙනවා. ඒකයි අපි වාසනාවන්තයි කියන්නේ. අපි ආත්ම දෘෂ්ටියේ තමයි අපි තින්නේ. හැබැයි අපිට අවබෝධ කරන්න හැකියාව තියෙනවා බෞද්ධයෝ වෙනින්. හැබැයි එනවා වෙන ආගම්වල. දැන් මගේ කැතලික් ගෝලියෝ ඉන්නා මගේ ඕනතරම්. ආවනා කරන්නේ නැහැ.
හැබැයි කර්මය දැන් බෞද්ධය කියලා වෙන්නේ මොකෙන්ද? බෞද්ධයේ එකෙන් වෙනවා බුදුහාම තුලන්ට කර්ම කියලා. දෙකෙන් වෙනවා බුද්ධ ධර්මයේ මේ දෙකම කියලා. තුනෙන් වෙනවා සංඝත්වයට ඇතුල් වෙනවා. පහෙන් උත් වෙනවා පන්සිල් පදලක.
අවබෝධය තුලයි බෞද්ධකම තියෙන්නේ. හැබැයි අවබෝධය ගන්න ඕනකමක් එන්නත් අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා.
දැන්
මේක
විශ්වාස කරනවා.
ඔව්. දැන් මේක ඔව් ඒගොල්ලන්ටත් බුදු දහම අහලා අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා නැත්තේ නෑ. හැබැයි අර දෘෂ්ටි ටික අතරින්න ලැස්තියි. ඒක
නේ තමයි දැන් පොත්පත් ක්‍රිස්තියානි කියලා
අවබෝධ කරගන්න බැරි කම
නේ. ඒක ප්‍රශ්නයක් නෑ.
එයා ලැස්ති නම් මේක හොයන්න. අපිටත් ඒකම තමයි. අපේ දෘෂ්ටි ටික අතහැරලා අපි ලැස්ති නම් මේක හොයන්න අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ කතාව තමයි ඒගොල්ලන්ට. ඒක අපි බෞද්ධ කිව්වට අපි ඉන්නේ ආත්ම දෘෂ්ටි. ඒක නෙමෙයි පින් කරලා දිව්‍ය ලෝක යන්න. ඔව් කරන්නේ. මේක මතක තියාගන්න ටිකෙන් ටික ගිහින් අවබෝධ වෙන එකක් නෙමෙයි. මේක පැහැදිලිව කියලා තියෙනවා සම්මා දිට්ඨියෙන්මයි පටන් ගන්නවා. සම්මා දිට්ඨියක් ಜಾති දෙකක් තියෙනවා, ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. දැන් මම ටච් කළේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පැත්ත. ලෞකික සම්මා දිට්ඨිය කියනවා ඒ පින්පව් ගැන කියන ඒ කතා ටික. ඒකෙන් සසරෙන් ගැලවෙන්න බෑ. ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන්මයි මේක පටන් ගන්න. නැතුව මේ සීලය සම්පූර්ණ කරගෙන ගිහිල්ලා ඊළඟට සමාධිය වඩලා එහෙම එහෙම ක්‍රමයෙන් යන එකක් නෙවෙයි. ඔකට මම උදාහරණ ඕන තරම් දෙන්නම්. දැන් බුදුහාමුදුරන්ට කලින් සීලය රැකපු අය ඕන තරම් හිටියා. මහාමායදී. හරි. ඊළඟට සමාධිය සෑහෙන මේ උඩට අෂ්ට සමාපත්තිලාභයෙන් හිටියා ඕන තරම්. හැබැයි මාර්ගයටවත් වැටුන්නේ නැහැ. අසිත තවස ආලාර කාලාන්ත තුල කොහොමද ඒ ධ්‍යාන වඩපුවේ? නේද? වෙන දෘෂ්ටීන් වල හිටියාය ඒ සමාධි පැත්තත් වැඩුවා. ඒගොල්ලන්ගේ හොඳ සීලයක්ත් තිබුණා. දැන් නිකන් අය නෙමෙයි දැන්. ගිහි ජීවිතේ අතහැරලා ගිහිල්ලා තපස් රැක්කා කියන්නේ අනිවාර්යෙන් හොඳ සීලයක් රැකෙනවා ඒගොල්ලෝ. දැන් බුද්ධාගමට වඩා දැන් අහිංසාවාදයේ අන්තයටම ගිය පිරිස් හිටියා. ජෛනාගම. මේක සීලයෙන් සම්පූර්ණ කරලා එහෙම එහෙම එන එකක් නෙවෙයි මේක. මේක අවබෝධය. අවබෝධය තුලින් ඊළඟට සීලයක් ඒව එහෙම රකිනවා. එහෙම එකක් තියෙනවා. හැබැයි මෙතන සීලයට වඩා තියෙන්නේ මතක තියාගන්න අවබෝධය. මොකද බුදුදහමක් තියෙනකන් විතරයි ඒ අවබෝධය ගන්න
පුළුවන්. දැන් දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා. එතකොට මොන තරම් අවබෝධ කරගන්න උත්සාහ කරත් ඒක දාන පාරමිතා අවබෝධය වෙච්ච නැති බුද්ධිලේ එක මේක අවබෝධය වෙන්නේ නැහැ මට නම් තේරෙන්නේ
නැහැ. හරි. මෙහෙමයි. ඔයාගේ මේ දාන පාරමිතාවක් නැත්තම් අද මෙහෙම කන්න හම්බ වෙන්නේ නැහැ. ඔයාලට මේ ධර්මයක් අහන්න හම්බ වෙන්නේ නැහැ. ගිහිල්ලා මේ කන්න හොයන්න ඒවට වෙහෙසෙන්න වෙනවා. හරි? ඒවා තියෙන හින්දා තමයි මේ පරිසරය හැදිලා තියෙන්නේ. අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. ওই කතාවම තමයි ඊළඟට අර ත්‍රි හේතුල ප්‍රතිසන්දියටත් යනවා. හරි? ඒ කට්ටියට මං කියන්නේ දැන් අපි මිනිස්සෙක් වෙන්න නම් අනිවාර්යෙන් කුසල චිත්තයක් නේ එන්න ඕන. ඊළඟට මේ වගේ ධර්මයක් අහගෙන ඉන්නවත් හිතෙන්නේ ප්‍රඥාවක් තියෙන හින්දා. හරි. ඒව අපේ සම්පූර්ණ වෙලා ඉවරයි. ඕක ගැන නම් සැක හිතන්න එපා. මේ සැක හිතුවොත් වෙන්නේ මේ මේකේ ප්‍රයෝජනේ ගන්න නැති. මේක අවබෝධ කරන්න උත්සාහයේ යෙදෙන එක තමයි කරන්න තියෙන්නේ. අපේ පාරමිතා සම්පූර්ණ වෙලාද නැද්ද? සම්පූර්ණ වෙලා නැහැ කියමු. අද ඉඳන් මේක හැසිරෙන්න ගත්තොත් ඊටු ටික සම්පූර්ණ වෙයි. හරි. අපි මේ පාරමිතා නැහැ කියලා අතහැරලා දැම්මෝ. ආයි කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හරි. අවශ්‍යතාවයක් නැහැ. මේ ධර්මය කියන එක මේක දකිනකොට පේනවා. අවබෝධ කිරීමේ හැකියාව තියෙනවා.
දැන් අපි
අච්චරමිනී මරලා කොහමද අවබෝධ
කරගන්නේ කොහොමද
අන්න හරි ඔව තමයි මේ නුවණින් විමසන්න ඕනේ දැන් බුද්ධහම කියනවානේ කවුරුවත් කිව්වට පිළිගන්න එපා බලන්න කියන්නේ දැන් සීලය අත්‍යවශ්‍ය නම් අච්චරමිනී මරපු කෙනා කොහමද මේ ඒ සුකාසු වැඩක් නෙවෙයිනේ අපි එක මිනිහක්වත් මරන්නේ නෑ. ඒක 10 ගාණක්. අපි 1000 කෙවට
එතනදී මෙහෙම කතන්දරයක් එනවා. දැන් ඔක එක්ස්ට්‍රාපොලේට් කරොත් අතීතේ ඉඳන් කොහොමද මේකට ආවේ කියලා මුලින්ම අදීවි දැන්. දැන් ඔය එතකොට අර දවස් හැටේ කතාවේ තියෙන බලවත්කම තමයි කියන්නේ. අතීතේ ඉඳන් මෙතෙන්ට ආවේ ඔය දවස් හැටේ තියෙන බලවත්කම අවුරුදු 20කට වඩා. හරිනේ? එතකොට හරියට කිව්වොත් එහෙම නිකන් මේ
එයාගේ කුසල් පැත්ත වැඩි.
අන්තිම වැඩි එතන කතන්දරේ. ඒක ඇවිල්ලා සම්සම්බලයක් කරන්න බෑ අපිට. ඒකෙන් කියන්න බෑ මේ මේ සීලයක් නැති නෑ කියලා.
නෑ එතන අදහස් කළේ අපි සීලය කියලා අද කතා කරනදී සත්තු මරණ එක සීලය කැඩෙනවනේ. මනුෂ්‍යව මැරුවහන් අනිවාර්යෙන් කැඩෙන්නේ පැ මොන හේතුව හින්දා
ඔව්
ඒක ටිකක් මාත් අහපු ප්‍රශ්න ඒ කාලේ.
නෑ ඒ ඔය
පුද්ගලයන් නැත්තම් කොහොමද සත්තු මරන්නේ කියලා.
නෑ
ඔවට උත්තර තියෙනවා ඇත්තටම.
මේ ඇඟිලි
කපාගත්තා විතරයි නේ. ඇඟිල්ලක් කැපුවට මෙරේ. නෑ මෙහෙමයි ඕක අර තර්කෙන් යන්න ගියොත් ඒක දෙවි. හැබැයි 1000කට වඩා නම් අනිවාර්යෙන් මරලා තියෙනවා අපි 1000 ගෙව්වට. මොකද අර මුලින්ම ඇඟිලි ඇල්ලගත්තහම නරක් වෙනවා. ඊට පස්සේ තමයි අන්තිමට තමයි අර ගස්බෙන එක හංගලා තිබිලක් තියෙනවා. ඒවත් සත්තු අරන් ගිහිල්ලා. අන්තිමට තමයි බෙල්ල ඇල්ලගෙන 1000 ගෑන්. ඒ වෙනකොට ඊට කලින් බර ගාණක් මරලා තියෙනවා. ඔත්තනින් ගන්න තියෙන්නේ මෙච්චරයි. මේ මොහොත වෙනකන් තමන්ගේ මොන පවක් කෙරුණත් කමන්නේ ආනන්තරිය පවක් කෙරිලා නැත්තම් නිවන් දැ අවබෝධ කරගීමේ හැකියාව තියෙනවා. අනවකයි තේරුම් ගන්න. මේ මොහොතේ ඉඳන් තමන් සූදානම් නම් ධර්මයේ දකින්න හැකියාව
තියෙනවා.
අනන්තරී පද අපේ කරණම් බැරි. ඒක දේවදත්තට උනේ ඒකනේ. නැත්තම් නිවන් දැකීමේ හැකියාව තිබුණා. හරි. ඒක වැළකුණා මේ අනන්තරී කර්මය. මොගලංහාමුදුරන් රහත් වෙලා ඉවරයි අර. ඒ අර ගුටි ගන්නුනේ කනේ ඔය කියන්නේ.
නේ කලින් ජෝපි
වරුණා කියන්නේ. ඒ පෙර ජීවිතේකනේ. දැන් මනුස්ස ජීවිතයක් ලබන්න බෑ මේ ජීවිතේ ආනන්තරීය කර්මයක් කළොත් ඊළඟ ජීවිතේ කවදාවත් මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ නෑ. මේ ජීවිතේ හැකියාවක් නෑ නිවන් අවබෝධ කරගන්න. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මුගලන් හැමදෙර අරක ගෙවලා අන්තිමට මේ මනුස්ස ජීවිතයක් ලැබුවා. ඒ කියන්නේ කුසල් වෙන කුසල් සිතක් ඉංගා තමයි මනුස්ස ජීවිතේ ලැබුවේ. ඒකට හැකියාව තියෙනවා මේ අවබෝධ කරගන්න.
ඒ කියන්නේ හරියට කවදාද දේවදත්ත උන්වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කෙනෙක් බට අනාගතේදී පස්සේවි.
පසේ බුදු කෙනෙක් වෙනවා. ඔව්.
මේකත් කිව්ව බුදු.
අරක ගෙවි පසේ බුදු වෙනවා කියලා
දෙනවා.
ඒ කියන්නේ ඒ කර්ම ගෙවිලා ගිහිලා කල්ප ගාන. ඊට පස්සේ ආයි උඩට එනවනේ. එතකොට අවබෝධ කරගීමේ හැකියාව තියෙනවා. මොකද මේ ගත්තු ඇත්තටම ධර්මයේ බුදුහාමුදුරුවෝ ගැන පැහැදිලානේ අර අන්තිම මොහොතේ. ඒ මරුණා කියන්නේ. ඒ හින්දා ඒ හැකියාව තියෙනවා.
දැන් ඔක්ක මෙහෙම ගතන්දරයක් තියෙනවානේ. දැන් මේක දැන් ඔය ධර්ම ගැන කතා කරන්න ගියාම දෙන්න ලොකු ප්‍රශ්නයක් තමයි. දැන් ගැලුවම ඔය මම අර කිව්වා වගේ දැන් 1 2 3 4 තියෙනවා. චතුරාර්ය සත්‍යයයි පංච උපාදාන සංකල්පය 6 7 8 10 ඕම දින දිගට
ඔය ඔක්කොම එකයි එකම දේ රිෆර් කරන්නේ. මට ඔක ලස්සනට පෙන්නත් හැකියි.
එතකොට දැන් මෙතන දැන් සාමාන්‍ය බුද්ධිලෙක්ට මේකේ ප්‍රශ්නයක් එනවා යකෝ මම පංච උපාදාන සංකල්පය ගැන. දැන් සාමාන්‍ය මම කියන්නේ ගෞසුමේ අහන දේවල් වලින් මේක මට සතර මහා භූතද පංච උපාදාන ස්කන්ධයේද සතර අරිපට්ඨානයේ මේක තරිනවද? ඔහොම මේක
නෑ ඔය පටලවගෙන තියෙන්නේ
ඒකයි. මම කියන්නේ මේ පැටලිලා අපි ඉන්නේ.
මේක දකින්න බැරි දෙයක් නෙමෙයි. අර මං කියපු ඔය ඇහෙන් දකින්න එක දැක්කනම් ඔය කියන ඕන වචනයක් ඔතන තියෙනවා. ඔය වචන ටික දැනගන්න ඕනම නෑ. ධර්මය අවබෝධ කරගන්න. දැන් ඔය සුනීත සෝපාකල ඔව දැනගෙනද මේ මේ රහත් වුනේ නෑ ඔය වචන අවශ්‍ය නෑ ඒක අවබෝධයක් තියෙන එතන ධර්මංචි දැන් එහෙන් දකින්න එකෙන් රවටෙනවා කියන එක ඔක මොන භාෂාවෙන් කිව්වත් කමන්නේ මේකේ වෙනදී Tamanට තේරුම් ගන්න පුළුවන් මේ වගේ මුලාවක් වෙනවා ඔතන තියෙනවා ඔය කියන වචන ඔක්කොම ටික තියෙනවා ඒ ඔක්කොම දැනගෙන හිටියත් රහත් වෙන්න බැරි වුණා නේද? බුදුහාමුදුර වීරිමියන් පානක. ඒකත් ඉතින් ඒ ධර්මතාවයක් ඒක. ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි ඔය සැබෑ චරිතයි නැත්තම් මේ ලෝකේ සමාජයේ යහපත් කිරීමයි මේ ලෝකෝත්තර වීමයි කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක් දෙපැත්තක්. ඒ ලෝකේ ගමන් කරන්නනේ ඉතින් හොඳ වැඩ කරන්නේ නේද? ඕකේ ලස්සනට තියෙනවා දැන් අවිජ්ජාපච්චය සංඛාර කියනවනේ. සංඛාර කියන්නේ කර්ම. ඔවහින්ද තමයි සසර යන්නේ. ඒකේ සංඛාර කොටස් තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර. අපුඤ්ඤාභි කියන්නේ පව්. හරි? පව් කළොත් කොහොමද දන්නවනේ? පුඤ්ඤාභි සංඛාර කළත් මේ සසරේ යනවා. මොකද මේ අවිද්‍යාවෙන් කරන්නේ. හරි? හැබැයි සසරේ යහපත් වෙනවා. ඒක වෙනම කතාවක්. ඒකට හොඳ විපාක ලැබෙනවා. හරි මේ සසරේ යන්නේ. භවය යනවා. ඒ නිවන නිවන පැත්ත බලාතකන නිවන් මාර්ගෙ නෙමෙයි ඒක. ඒක ඒ අනිත්‍යක අනෙන්ජාබි කියන්නේ ඇත්තටම ධාන වඩනකොට රූපාවචර මට්ටමේදී හැදෙන ඒවා. හරි. ඒවා ඒවා කළත් සසරේ. නෑ ඒ කුසල් පැත්තට වැටෙන්නේ. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකෙක දැන් උපදින්න පුළුවන් විපාකේ හොඳ පැත්තට එන්නේ. හැබැයි ඒවා කුසල්ම කියලා කියන්නේ නෑ. ඒකයි ඒ අමුතු නමක් දීලා තියෙන්නේ ආනෙන්ජාවි කියලා. දැන් ඔතන අපි තේරුම් ගන්න ඕන ඔය තුනම තාම අවිද්‍යාවයි. සම්මාදිට්ඨිය නෑ ඔතන. ඔව්. දැන් සම්මාදිට්ඨියෙන් තමයි බුදුදහම පටන් ගන්න. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න සම්මාදිට්ඨිය. බුදුදහමෙන් ප්‍රයෝජන ගන්න ඒකේ ලස්සන වැඩේ කියන්නේ එයාම ඒක දැකලා අර අඬන්නේ මේ මට මේකෙන් ප්‍රයෝජන ගන්න බෑ ඒ අවබෝධය අරගෙනත් ඒක වෙනස් කරගන්න බැරි වුණා ඒකට හේතුව බුදුදහම අහන්න නොලැබුණේ. හරහට හිටිනවා කියන්නේ මේ හරහට හිටිනවා කියන්නේ බුදුදහම අහන්න නොලැබුණේ. දැන් අර දේ දකින්න ලැබුණට ඒකට හේතුව දකින්න ශක්තියක් නැහැනේ. දහම නැහැනේ එතකොට. ඇයි එහෙම වෙන්නේ කියන්නේ? ඒක පෙන්නලා දෙන්නේ බුදු කෙනෙක්.
බුදු කෙනෙක් නැනේ
ඒක. ඔව්.
ඒ දේවල බුදු කෙනෙක්.
ඒ කියන්නේ මේ ඒ ගිහින් උපදින මේ අපේක්ෂ බ්‍රහ්ම ලෝකයේ එක දවසක් කල්ප ගානක් මේ ලෝකයේ මේ ඒක නිසා මේ
දැන් මේ කාලේ කොච්චර දවස් වෙනවද සම්මා දිට්ඨිය අතනින් අල්ලන්නේ යනවා. ගිහින් දැවලා ඔය අතීත සෞසත මෙච්ච තේම අපේ ගුණ තවුසත් මේක අද දවසේ සිද්ධ වෙනවා.
හැබැයි ඔතන මේ US දෙපැත්තක් තියෙනවා. දැන් එකක් ඒ පැත්ත අපි හිතමු එහෙම කරලා සමාධි ධ්‍යාන වඩා ගත්තනම් සමහර විට ඒවයි හිර වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඔතන මන් දකිනවා තව පැත්තක්. දැන් මේ බුද්ධ කාලේ අර ක්ෂණිකව අවබෝධ කරගත්තු අය ඉන්නවනේ. කිප්පා විඤ්ඤා කියලා කියන්නේ. ඒගොල්ලෝ ඔක්කොම හොයලා බැලුවොත් ධ්‍යාන වඩපු අය. බාහිය දාරු චීරිය කියන්නේ අෂ්ට සමාපatti ලාභියෙක්. හරි. ධ්‍යාන අටම වඩාගෙන හිටියකෙ. දැන් ඒගොල්ලන්ට ධර්මය අහනකොට හැකියාව තියෙනවා ඉක්මනට අවබෝධ කිරීම. මොකද මනස හරි නිරව. නිවරණ යටපත් වෙලානේ
තියෙන්නේ. ඒක තමයි දැන් ඒතරො කියන්නේ වෙන සීල සමාධි ප්‍රඥා ලයින් එක ගැන තමයි කතා කරන්නේ. ඒක යාගේ හිත හැම සමාධිමත් ඇවිල්ලා සනේද කියන කොට ඇවිල්ලා අතාරින් දැකපු දේ අතල්පන් කියනකොට බුදුහාමුදුර අතල්ලි වල ඩෝම් ගාලා
ඒ අවබෝධ කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව එන්නේ හිත සමාධියෙන් සෑහෙන දියුණුවෙන්. එතකොට අධ්‍යාත්ම කියන්නේ මේ අපේ වගේ එහෙම එහෙ දුවන ගමන් නෙවෙයි යන්නේ. හරි සම්සුන් හිතක්. ඒකේ එහෙම එහෙම හැකියාවකුත් තියනවා. දැන් ධර්මයේ තියෙන කාලේ දැන් ඒගොල්ලන්ට මොකක් හරි විදිහකින් එහෙම කරගෙන හිටියොත් ඒකෙන් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවෙ හරි ධර්මය අහන්න ලැබුණොත් අවබෝධ කරගීමේ හැකියාව වැඩි සාමාන්‍ය කෙනෙකුට වඩා. කෙලස් ගොඩේ ඉඳන් වණ අහන කෙනෙකුට වඩා අනිවාර්යෙන් වැඩි අර වගේ කෙනෙකුට අවබෝධ කරගීමේ හැකියාව.
අපි දැන් අර මෛත්‍රී භාවනා කරද්දී අර දැන් පෙරදිග පෙරදිග කියනකොට
ඒක අපේ නෑ. ඒ අපේ පුරුද්ද
මදි.
පළවෙනි සැරේනේ මමත් ඔහම තමයි. මම භාවනා කරන්න පටන් ගන්නකොට මට නිකන් මේ ප්‍රභාගිතිය විනාඩි 5ක් එක විදිහකට ඉන්න බෑ. එල්ලෙන්නේ හරි. හැබැයි මේකේ හැකියාවක් තියෙනවා, අවශ්‍යතාවය තියෙනවා ඕන කෙනෙකුට. දැන් මම තමයි අත්දැකීමෙන් කියන්නේ. ඒ සමාධිය එහෙම වඩා ගන්න අමාරුවක් නැහැ. ඒකේ ක්‍රම ටික අල්ලගත්තට පස්සේ අපි මේ ඔක්කොම බදාගෙන කරන්න ගියම එකක්වත් හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය ටික තීරුම් අරන් ඒ ටික කළොත් හරියට මනට පුළුවන් දේම කරගන්න.
ඔෆිසර් මට ප්‍රශ්න තියෙනවා. දැන් අර අවබෝධය ලබන්නේ සමාධිය තියෙන්න ඕනේද, භාවනා කරන්න ඕනේද, එහෙම නැත්නම් පුළුවන්?
එහෙම නැතුවත් පුළුවන්. හැබැයි බොහොම කලාතුරකින් බැරි නෑ. මොකද ඔය මාර්ග හතරක් කියලා තියෙනවා. මේ ආර්ය මාර්ගයට වැටෙන්න. එකක් තමයි මේ සමතේ වඩලා විපස්සනා වඩලා කෙනෙකුට මාර්ගයට එන්න පුළුවන්. තව කෙනෙක් විපස්සනාවම කරගෙන ගිහින් ඊට පස්සේ සමතේ වැඩිලා මාර්ගයට වැටෙන්න පුළුවන්. ඒ දෙවෙනි කොටස. තුන්වෙනි කොටස තමයි ওই දෙක යුගනන්දව කියලා කියන්නේ. ඒ දෙකම වඩ වඩා ඉඳලා මාර්ගයට වැටෙන්න පුළුවන්. තව හතරවෙනි කොටසකුත් තියෙනවා. ඒක මන් දකින්නේ මේ නිකන් ඔය දෙකම කරන්නේ ඔය ධර්මයේ විමස විමස ඉන්නවා. නිකන් ඔය මෙනෙහි කරන සාකච්ඡා කරනවා. ඒ වගේ වෙලාවට
අවබෝධ වෙන එක නිකක් කොහේ හරි යන සෙල්ටල් එකක් වගේ පාරක් කියලා වදිනවා.
හැබැයි අපි ඒකට ඉඩ දීලා ඉන්න හොඳ නෑ. ඒකයි වංගේ ඒක කලාතුරකින් වෙන්න පුළුවන්. ඒකත් වටිනවා. දැන් අපි හිතමු භාවනා කරන්න බෑ කියලා. හැබැයි අඩු ගානේ ධර්මයේ මේවා සාකච්ඡා කරන්න. හොඳ ටොපික්ස් නේ මේ. හරි. ඩිස්කස් කරන්න හොඳ දේවල්. ඇත්තටම මේ මේ අවබෝධයක් ගන්න පුළුවන් එහෙම මේ මේවා කරන්න. හරි.
දැන්
අපි දැන් දැන් ස්ථාලී
තිබුණා අපි සාමාන්‍යයෙන්
දැන් ඒ කතාව වැරදිනේ. බුද්ධ කාලේ ගත්තත් ගිහි අය තමයි වැඩිපුර මාර්ගඵල ලබලා දෙන්නේ. ඒක කියලාම තියෙන අර මේ සවැත්නවර පිටිය කෝටි 7කින් කෝටි
46
7කින් 5ක්
ඔව්
මාර්ගඵල ලැබපුවා
මාර්ගඵල ලැබුවේ මේ සවැත්නුවර
ඔව් එතකොට එතන හිතන්න බෑනේ මේ ගිහියයි තමයි වැඩි දුර ඒ උදාහරණ තියෙනේ විශාකාවයි ඒගොල්ලෝ මේගොල්ලෝ ඕනතරම් සෝවන් වුණා ය හිටියයි කියලා ඉතින් ඒ කතාව මම පිළිගන්නේ නැහැ මේ ආරණ්‍ය වාසී වෙන්න ඕන මාර්ගඵල ලබන්න මේ
මාර්ගය මහරහතන් මේක කරගන්නේ දැන් සීල සීලාදී වෙන ධර්මවලින් ප්‍රඥාව වඩන්න අවස්ථාවක් වෙනසක්
අවස්ථාව වැඩි මොකද පැහැදිලිවම ගිහිව ඉන්නවට වඩා පැවිදි වුණහන් අවස්ථාව වැඩි ඒක ආයේ තර්ක දෙකක් නැහැ ඊළඟට මේ මෙහෙම ඉන්නවට වඩා ඒ වගේ තැනකට ගියාම අවස්ථාව වැඩි. හැබැයි උතන තියෙනවා පොඩි ප්‍රශ්නයක්. සම්මා දිට්ඨිය ඇති කරගෙනම යන්න ඕන. මට හම්බ වෙලා තියෙන අතරමං වුණ ගොඩාක් අය ආරණ්‍යගත වෙලා. බැලුවහම මේ අපිට තියෙන අවබෝධයක් නැහැ. අවුරුදු ගණන් මේ කැලේ ගත කරන්නේ. ඉතින් ඒක හරි කනගාටුදායකයි. ධර්මය ගැන කතා කරනකොට තේරෙනවා මෙලෝ හසන
අවබෝධයක් ඒක
දුෂ්ටි එක අර සීලබ්බත පරාම
මේ පඩු සිවුර අඳින්න ඕන අර පාත්‍රයක අපිත් ඔයගේ මමත් ඔයගේ මරුවට රැටිච්ච මිනිහෙක් කියලා මම මේක හොතරම් දන්නේ
එතනම ඒ මානේ
පාත්‍රය අරගෙන මෙහෙම ගියොත් අන්න මාර්ගඵල ලාභයි මොන මාර්ගඵල ලාභද මාර්ගෙදී හන්දිරවත් ගන්න බෑ ඒකෙන් ඒක කියන්නේ
මොකද මෙහෙම දෙයක් තියෙනවා බාහිරෙන් මනින්න බෑ කෙනෙක්ගේ අභ්‍යන්තරෙ. ඒක කියලාම තියෙනවා ඒ ධර්මයේ තැන් තැන් වල තියෙනවා. මනුස්සයව තේරුම් ගන්න අමාරුම එක්කෙනා මනුස්සයා කියලා. මිනිසා. අර සමහර සූත්‍ර වල තියෙනවා මේක මේ අවුරුදු ගාණක් කිට්ටුවෙන් මාස්ටර් කරලා සමහර විට තේරුම් ගන්න බෑ මෙයා කවුද කියලා. හිත ඇතුළ. නැහැ එහෙම ඒවා කියලාම තියෙනවා. අපි මේ පිටින් බලලා මේ පොඩි ස්වරූපේ බලලා මේ හරි ශාන්තයි නේම කිව්වට එහෙම හිතාගන්න බැරි දෙයක් නේ. ඊට වඩා මේ දඟල ඉන්න කෙනෙක් සමහර විට ඊට වඩා දියුණු වෙන්න පුළුවන්.
දැන් කැලේට ගිහිල්ලා මේ ඉන්නවට වඩා නගරේ දැන් අපිට මේ තියෙන පරිසරේ දැන් අපිට ගෑනු මිනිස්සු අරගොල්ලෝ මේගොල්ලෝ විවිධාකාරයේ බුද්ධලෝ හැප්පෙනවා ගැටෙනවා අරවා මේවා. මෙතනදී අපිට හිත බේර ගන්න පුළුවන් නම් කැලේට බොහොම හොඳට අපිට භාවනා කරන්න
පුළුවන්. මමත් දකින එකක් ඒක දැන් ටිකක් හිත දියුණු කරගත්තට පස්සේ සාමාන්‍ය සමාජයේ ඉන්නකොට තමයි අපිට ඔපචුනිටිස් වැඩි. අපේ හිත ටෙස්ට් කරගන්න. කොච්චර කෙලස් මතුවෙනවද දැන් අර වගේ ඉන්නකොට කෙලස් මතුවෙන්නේ නැහැ. කවුරුත් නැහැ නේ බණින්න. තරහ යන්න හේතුවක් නැහැ. ඉතින් හිතට තරහ යන්නේ නැහැ කියලා. මේ ඇවිල්ලා බලන්න ඕන මෙයාට. දැන් ඒක සාමාන්‍ය අත්දකින්න පුළුවන්. සති දෙකක් විතර ගිහින් භාවනා කරන්න ඉන්නකොට කිසි කෙලස් නැහැ ටිකක් කල් යනකොට. අන්තිමට එන්න හිතෙන්නේත් නැහැ. ඇවිල්ලා ටිකක් දවස් ඉන්නකොට තමයි පේන්නේ මේක. නැහැයි කියලා හිතපුවා වෙන්න වෙනවා මතු වෙලා. ඉතින් මේක හොඳ ඔපචුනිටි එකක්. දැන් අර කිව්වා වගේ දැන් මාත් දකිනවා. මොකද මම ගොඩාක් මට පුරුද්ද තියෙන්නේ සාමාන්‍යයෙන් ගෙවල් වල ඉන්න අයට භාවනා කියලා දීලා. ඉතින් මම දකිනවා ඒගොල්ලෝ අමාරුවෙන් හරි මේ සමාධිය හදාගත්තොත් ඒක හරි ස්ටේබල් අර වගේ තැනකට ගිහින් හදාගන්න එකට වඩා. මොකද මේවා මැද්දෙනේ මේක කරන්නේ. ඒක ලේසියෙන් කැඩෙන්නේ නැහැ. හදාගන්න. ඒක ස්ලෝ වෙන්න පුළුවන් ඒ වුණාට ඒක හරි ස්ටේබල් නැති වෙන දෙයක් නෙමෙයි ඒ අවබෝධයෙන්
ඒකට ස්ලෝ කියන වචනේ නෙමෙයි භාවිතා කරන්න ඕනේ ඒක හරි
ඉෆෙක්ටිව්
ඉෆෙක්ටිව් හරි ඉෆෙක්ටිව්
මොකද ස්ලෝ කියන්න බෑ මොකද අපි දන්නේ නැහැ අරගොල්ලෝ යනවද නැද්ද කියන එක ගොඩක් වෙලාවට මුලා වෙලා ඉන්නේ එතන ගහලා තියෙන ඒකත් ඉතින් අර කොම එහෙමත් නෙමෙයි එහෙම ප්‍රතිඵල ලැබෙන අය ඇති වැඩි වැඩි හරියක් ඉන්නේ මේ මට නිකන් අපරාධේ කියලා හිතිලා තියෙනවා මේ අවුරුදු ගාණක් කැලේ ගත කරලා මට සාමාන්‍ය හංසයෙක් හම්බුණා කතා කරන්නෙත් නැහැ හොඳ වෙලාවට මේ රට යන්න කලින් මේ තායිලන්තෙද කොහෙද වඩිනවා කියලා මම ගිහින් ඒ කුටියක හිටියා එදා රෑ ඉලි වෙනකන් හිටියා දැන් මේ හඳ කොහොමත් යන්නේ කනේ කියලා ඔහේ කතා කළා ඒකෙන් තේරුණා මේ කොච්චර මුලාවකද ඉඳලා තියෙන්නේ කියලා මේ අවුරුදු ගාණක් ගත කළා කැලේමයි ජීවත් වුණා ලග්ගල කැලේ සිරිපාදේ නකල්සල ඔයයි හිටියේ. ඉතින් බලනකොට අපරාධ කියලා හිතෙනවා ඒ.
කාලි අපරාධ.
හොඳ හැකියාව තියන අය.
අපිෂේ නම් ඒ දුන්දර කාලේ දුක්ක මූලිකත්ව ආරම්භකත්ව ඒ වගේ ජීවිතයෙන් සමාධිය
ඒක ඒක සමාධිය හදාගන්න හොඳයි. දැන් අපි හිතමු ඔන්න දැන් අර මගේ සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ තව පේන ටිකක් තියෙනවා. දැන් ඔන්න දකින්න ඕන දේ තියෙනවා. ඒ දැක ගන්න බෑ. හේතුව තමයි අපේ හිත අර කෙලස් වලට දුවනවා. දැන් හිතන රාග අධික නැත්නම් තරහ අධිකයි. දැන් එහෙම කෙනාට මේක දකින්න ඕන කියලා දැක්ම එන්න පුළුවන්. ඒනට අර කෙලස් වැඩි හින්දා කරගන්න බෑ. අන්න එහෙම කෙනා දකිනවා සමාධිය අවශ්‍යතාවය. සමාධිය හදාගත්තා නම් ඊට වඩා ඉක්මනට මේක දකින්න පුළුවන්. හිතේ කන්ට්‍රෝල් එක එනවනේ. ඒතකොට සමාධිය හදාගන්න ඕන මොනවද? ඔන්න ඕක හොයනකොට දැන් ඔන්න ඕවා ටික ඕනනවා. පටන් ගන්න ඔය නිෂ්කලංක පරිසරේ එහෙම බොහොම හොඳයි. දැන් සද්ද තියෙන තැනක අලුත් කෙනෙකුට පටන් අරන් බෑ සමාධිය හදන්න. පුරුද්ද අරගෙන එන්න පුළුවන්. හැයි මූලික දේ කරන්න නිෂ්කලංක දැනක් ඕන. ඉතින් රුක්ක මූල එහෙම ඒවා හොඳයි. ආරණ්‍ය ඒකයි මං කියේ අර දැන් සම්මාදිට්ඨිය ඇති කරගෙන මේ පරිසරයකට ගියොත් එයා ප්‍රතිඵල ගන්නවා. මේක ගන්න කලින් අර මුතුමා කියපු අර සීලය සම්පූර්ණ වෙලා මෙහෙම මෙහෙම ඒ කියලා හිතාගෙන යන අය නම් අතරමං වෙනවා. මොකද ඒගොල්ලෝ මේ ධර්මය දන්නේ නැතුව යන.
මොකද කියන්නේ උපාදානයේ කියන ධර්මයේ විස්තර කරනවා. ඒ කියන්නේ අපි රූප බලක් කළා උපාදාන වෙන එක බලක් කියන්නේ වැඩක් වෙන්නේ. රූප අපි ගන්න අපි ඔය දුරකට
යටපත් කිරීමක් නෙමෙයි. රූපය නම් රූපයට හේතුව දකින්න ඕන, Nirodha දකින්න ඕන මාර්ගය. අතනින් තමයි සම්මාදිට්ඨිය.
දැන් අපි ඔය වනගත වෙමින් අපි කරන්නේ ඇත්තටම රූප අපි විදිරණ එක අඩු කරනවා.
මගහැරීමක්
කරනවා.
මේ දැක්ම ඔකට තියෙනවා හොඳ සූත්‍රයක් කියවල බලන්න සම්මාදිට්ඨි සූත්‍රය කියලා. සරිඋත්ථානගේ දේශනා කරන එකේ තියෙනවා 16 ආකාරයක් තියෙනවා සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. මෙන්න මෙහෙමත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. හරි? ඒවයි කීපයක් තමයි මම කිව්වේ ඔය මේ සම්මාදිට්ඨිය කියලා. ලෝකේ මොකද්ද රූපේ මොකද්ද? ඔකේම කියනවා මේ සලායතන මොකක්ද සලායතන සමුදේ Nirodhe මාර්ගය. දැන් ගොඩාක් අය ඕක තේරුම් ගන්නෑ සලායතන Nirodhayak කියන එක හිතා ගන්නවත් බැ. අපේ බෞද්ධ කියන අයට. හැබැයි එහෙම දෙයක් තියෙනවා. නෑ ඇහැ Nirodha කරන්න පුළුවන්ද කියන එක. ඒවා ඒ සම්මාදිට්ඨියක ඒ ටික තියෙනවා. හරි. ඔබ වෙනම සාකච්ඡා කරන්න ඕනේ ඒවා මේක
තියෙන්නේ. අර මේකේ දැන් අර අරණ්‍ය ගතවා රුක්ක මූල ගතවා ශුන්‍යාකාර ගතවා කියලා බුදුහාසේ දේශනා කරාට දැන් බුදුමා මෙතන ඉඳි මේ ශුන්‍යාකාරයක් නෙවෙයි. ලයිට් එක නිවන්න බුදුමාට මේක ශුන්‍යාකාරයක්.
මේක හොඳටම ඇති මේ
අපි මැද්දේ
මෙතන ශුන්‍යාකාරයක්
බුදුන් දවසේ මෙහෙම තමයි මේ කතන්දරේ ගිහිලා තියෙන්නේ. හලුවේදී අපි කියන සිංහලේ පොතේ අතුරු තියෙනවා පොර වැඩෙන්නේ.
ඒක මන් දන්නේ ඒ කතාව ඒ කලුවර වෙන්නම ඕන කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. එළියෙත් පුළුවන්.
ඔව් එළියෙත් පුළුවන්. එළියෙදී මේක අරගෙන හැරුණත් අපිට ගැචල්.
නේද? ඒකට තමයි S2 පියාගන්න. ඊළඟට අපි සමාධිය කියන්නේ මේ ආයතන එක එක වහන එක. නෑ S2 නම් අපිට වහගත්ත හැකි. කන් නාසය දිව කය ඔය පහ හිත ට්‍රේන් කිරීමකින්මයි වහන්න
ඕනේ.
නෑ. සමාධිය සඳහාමයි ඔය දේ කියන්නේ. ඊළඟට සමාධිය උදව් කරගන්නේ මොකටද කියන එකේ අවබෝධය තියෙන්න ඕනේ. ඒක නිකේ සම්මාදිට්ඨිය ඇතුවමයි යන්න ඕනේ.
උමයි යන්න ඕනේ. උපාදානය කරන එකට උපාදානය වළක්වා ගන්න යම් කිසි පහසුවක් සඳහා ඒ තැනකට යනවා මිස මේ රූප ලැබීම අඩු කිරීම
අඩු කිරීමක් නෙවෙයි. දැන් ඔක පැහැදිලිව කියලා තියෙනවා. දැන් ඇහෙන් රූප දැකලා.
නෑ නෑ මේ දෙක වෙන්න බෑ. ඔයගේ කතාවට එක වෙන්න බෑ. මේ මොකද දැන් අන්තර්ජාලය අනුකර ගන්න ඔය තැනකට ගිහිල්ලා හරියන්නේ
නෑ. නෑ නෑ මං
කියන්නේ. ඒක තමයි එයා කියන්නේ.
ඒක තමයි මං කියන්නේ.
එහෙම කි එහෙම කියින් බෑ.
මම අහන්නේ කරන්නේ. ඉඳලා ඉඳන් බලන්න ඒක කරන්න උඩ බලන්න.
ඒක තමයි මේ කියන්නේ. ඔය කැලේකට ගියා කියලා උපාදානයට කරන්න බෑ කියලා කියන්නේ.
අවුරුදු ගානක් ඉස්සේ භාවනා කළා.
ඒක තේරුම් ගන්න.
උපාදානය තියෙනවා නේද?
ඔව් දැන් ඕක අහනවා. දැන් අර තීර්ථක ඇවිල්ලා අහනවානේ එක එක විදිහ. අවහන්සගේ සාසනෙත් මේ ආයතන සංවරය තියෙන අපෙත් තියෙනවා. එතකොට මොකද්ද ඕගොල්ලන්ගේ සංවරය කිව්වහම කියනවා මේ ඇහෙන් දැකලා නොදැක්ක වගේ ඉන්නවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ආයතන සංවරය. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් ඉතින් ඔය අර ಜಾති අන්දයත් ඕකන. ඔව්. නිවන් දැකලා ඕගොල්ලන්ගේ ආගමේ විදියට.
අන්දේ බොරු ඔක්කොම බොරු.
ඔව්. ඒක. ඔව්. එහෙම දෙයක් නෙමෙයි මේක. එක සාමාන්‍ය මට්ටමේ ඒ කියන්නේ ඕකේ කියන්නේ මෙහෙමයි. ඔක පාලියෙන් තියෙන චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති. ඇහෙන් රූප දැකලා නිමිති ගන්නවා. සාමාන්‍ය කෙනෙක් රහතන් වහන්සේගේ වෙන්නේ චක්කුණා රූපං දිස්සා න නිමිත්තක් ගාහි හෝති. නිමිති ඉතුරු කරගන්නේ. දැන් ඒක මම ඔය නිමිති කියන එක ඕනනම් දැන් අර බල්ලා නිමිත්තක් හදාගන්නේ වතුරට ඉබිලා ඊට පස්සේ ඌ ගහක් යටට ගියත් අර අතන බල්ලෙක් ඉන්නවයි. අරක මතක් කර කර ඌට කේන්ති ගන්න පුළුවන්. රහතන් වහන්සේගේ ඒ බල්ලෙක් වගේ පෙනුණා ඉතුරු කරගන්නේ ආයේ හිතන්. නිමිති ඉතුරු කරගන්නේ නැහැ. ඇහෙන් දැකීම වෙනවා.
ආතනෝස් කියනවානේ තම තත්ත්වයේ වුණ ආලෝකයේ අනිත් පැත්තට යනවා වගේ. තමයි ඒක නෑ දැක්ක ඉවරයි.
දැක්ක ඉවරයි කියන එකේ ගැඹුරක් තියෙනවා. මම අර උපමාව ගත්තෙත් ඒකයි. මේ දැන් ඔයගලන්ට ටීවී එක පෙන්වුවේ. ආ ටීවී එක දැක්ක අපි ඇලුනෙත් නෑ ගැටුනෙත් නෑ ඉවරයි කියලා හිතන්න පුළුවන් නේ. ඒක නෙමෙයි ඔය. ඒ වෙනකොට අහු වෙලා ඉවරයි. දැක්කට අමතරව දැකපු දෙයක් දාගෙන ඉවරයි. දැකපු ගෙනත් දාගෙන ඉවරයි. බාහිරට කිව්වේ දිත්තේ දිත්තමත්නම් භවිෂ්‍යති. ඒ කියන්නේ දැන් දැක්කොත් දැකීම මාත්‍රයක් පමණයි කියන එකේදි තේරුම් ගන්න දැකපු දෙයක් පිළිහිටන්න බෑ. දැන් බල්ලා දැකීම සිද්ධ වෙනවා. ඒ හින්දා බල්ලෙක්ව පිහිටුවොත් මුලා වෙලා ඉවරයි. දැකපු දේ තියෙනවා කියලා හිතුවොත් අහු වෙලා ඉවරයි. ලෝකෙට අහු වෙලා ඉවරයි. එතකොට මම පිහිටලා ඉවරයි. ඒ බාහ්‍ය සූත්‍රය අන්තිම ටිකේ තමයි ඔකේ මම දන්නේ ඔයාලා කියවලා තියනවාද කියලා හොඳ ටික තියෙනවා.
බාහ්‍ය
සූත්‍රය. බාහ්‍ය. බාහ්‍ය දාර්ජීරිය. ඔව්. එතන කියන්නේ දැන් බාහ්‍ය මේ විදිහට දික්ටේ දික්කමත්තන් සුකේ සුකමත්තන් උතේ මුතමත්තන් ඤාතේ ඤාතමත්තන් එහෙම වෙන්න එවිට බාහිය ඊට පස්සේ තමයි හොඳම ටික තියෙන්නේ කියනවා එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි තේරුණාද මම කියන්නේ එහෙම වුණොත් එයින් නොපිහිටයි බාහිර දේ නිසා ඔබ පිහිටන්නේ නැහැ හරිද ටීවී එක හින්දා අපි පිහිටන්නේ හරි එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි පළවෙනි එක. ඊළඟට කියනවා එයින් නොපිහිටන්නේ එහිද නොපිහිටයි. දෙවෙනි එක. ඊළඟට කියනවා මෙහිත් නොපිහිටයි. හරි? ඊට පස්සේ කියනවා මේ උභය අන්තරේ ওই දෙක අතරත් නොපිහිටයි කියලා. අර විදිහම. ඒක කරගනි ලස්සනයි ඔය කියන දේවල් ටික. මේ
ටීවී එක දැක්කම කොතනින්ද නවත්තන්න ඕනේ?
ඔව් ඕකේ දැන් අපි ආයතනය අල්ලගත්තෝ. ඇයි ටීවී එකක් අහුනේ ඇහෙන් දැක්කයි. ඇහෙන් දැකීම කියන්නේ මොකද්ද? ඇහි වර්ණ රූපයක් අහු වුණා. ඒ සටහන හිතෙන් දැනගත්තා විඥානය. එළිය එක දැනගන්න බෑනේ විඥානෙට. ඇහෙන් හදලා දෙන එකනේ විඥානේ දැනගන්නේ. ඒතර විඥානේ දැනගන්නේ මෙතන රූප ප්‍රතිබිම්බයක් විතරයි. ඒ ප්‍රතිබිම්බේ නෑ පටවි ආපෝ තේජෝ ආයි. කණ්ණාඩිය තියෙන ප්‍රතිබිම්බේ නෑනේ ඒවා සතර මහා ධාතු නෑ හරි වර්ණ සටහන විතරයි මනසට අරමුණු ඒ නිසා හදපු හිත් ගොඩක් තමයි ඔය ටීවී එකක් දැක්කේ කියන කතාව. ඒක පළවෙනි දේ දකින්න ඕන මේ මනසේ තියෙන චේතනා ටිකක්. හරි. එතකොට හිත ඇතුලේ තමයි මුලින්ම ටීවී එක හදන්නේ. ඒ හදපු එක තමයි ඊළඟට එළියට දාන්නේ. බාහිර කරන්න. දැන් ඔකේ දැක්කනම් මේ ටීවී එක හැදුවේ මනසෙන් කියලා. එතකොට ඔක බාහිර දෙයක් පිහිටවන්නේ නැහැ. ඒකට දෙයක් මට්ටමට යන්නේ නැහැ. දැකීම කියන සිද්ධිය දකින මේක හේතුඵල ක්‍රියාවලිය තියෙන මේ ඇහි මේ ස්වභාවය තියෙන හින්දා මෙහෙම ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඒක හිතෙන් දැනගන්නවා. ඒක පෙනීමේ සිද්ධිය කියන එක දන්නවා. පෙනීමක් විතරයි. ඊට අමතරව අපි කරන දේවල් තමයි ආර එළියේ තියෙන දේම දැක්ක. එතකොට ඔන්න දෙයක් දැම්ම එළියට ඇඟිල්ල දික් කරනකොට මෙහි මම ඉන්නවා. රබ්යන්තර බාහිර බෙදුවා. ওই බෙදෙන දේම තමයි විඥාණයෙන් කරන්නේ. ඇහැයි රූපේ කියලා වෙන් කරනවා. ඔතනමයි මුලාව තියෙන්නේ. ඇහැයි රූපේ බෙදපු ගමන් ඇහැට අයිතිකාරයෙක් ඉන්නවා රූපේ බාහිර. උපාදානේ වෙලා ඉවරයි ඒක. ඔය දෙක පිළිගත්තු ගමන් දකින්න ඇහැක් තියනවා දකින්න දෙයක් තියනවා කියපු ගමන් උපාදානේ වෙලා ඉවරයි.
ඔක්කොම මේ මෙහෙම දෙයක් දැන් මේ මෙතනකින් දැන් මේ කතාවේ දැන් කතන්දරින් තේරෙනවානේ දැන් අපි දැනට දැන් මඟ අපි අවුරුදු 10කට ඉස්සෙල්ලා මේ කින්තුනේ නෙමෙයි මම
මමත් එහෙම තමයි.
එතකොට
මත් මේ බොහොම ඈතකදී තමයි ඒකයි මේ දකින්න පුළුවන්.
අහන ප්‍රශ්නේ තේරෙනවනේ මෙතුමාගේ තියෙන ගැටලුව තමයි ඇවිල්ලා. මේ ට්‍රැක් එකට ඒක පිළිබඳ ප්‍රශ්නයක්
තියෙනවා. නෑ මෙතුමාගේ ප්‍රශ්නේ හරි හොඳයි. දැන් ඇහැයි රූපෙයි වෙන් කරන එකේදී වැරද්දක් තියනවා කියලා අපිට හිතෙන්නේ නෑ. හැබැයි ඔතනමයි වැරද්ද තියෙන්නේ. ඒ විඥාණයෙන් කරන මායාවක් ඕක. විඥාණය කියන්නේ විඥානණය කියලා. මේ වෙන්කොට දක්වන ගතියක් තියෙනවා. දැන් ඥානතෝ කියන්නේ දැනගන්නවා වගේ. ඥානතෝ පස්සතෝ කියලා එහෙම අහලා ඇති නේ. ඒ විඥානණය කියන්නේ මේක වෙන් කරලම පෙන්නවා. අන්ත දෙකක් ඔය ද්වයතා සූත්‍ර කියලා තියෙනවා. ද්වයතාවය. දෙපැත්තකට දෙකොණකට බෙදෙන ගතියක් තියෙනවා. හරි. ඔතන තමයි මේ ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර වෙන් කරන ගතියක් තියෙනවා. එහෙම වෙන් කරන්න ස්වභාවයක් නැහැ මේ මේකේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය දැක්කොත්. මෙතන වෙන මේ හේතුඵල ක්‍රියාවලිය නැත්නම් ওই පටිච්ච සමුප්පන්න බව දැක්කොත් අර වෙන් කිරීමකට යන්නේ
නැහැ. ඒකේ ඔතන පොඩ්ඩක් දැන් ආපහු ඩිස්කස් කරමු. දැන් මෙහෙම දැන් හිතන්න සාමාන්‍ය පුද්ගලෙක් දැන් මම කියන අවුරුදු 10කට ඉස්සෙල්ලා අපිට මේ මත්නම් මේ තරම් දේවල් තේරුන්නේ නැහැ. නමුත් අපි ජීවිත අධ්‍යක්ෂණයෙන් දන්නවා යම්කිසි ක්‍රියාවලියක අපි නිරන්තරයෙන් යෙදී හිටියා. මොකද ඒ ධානය සීලය භාවනා වූ සීල සමාධි ප්‍රඥා සීල් ගත්ත නිරන්තරයෙන් පුළුවන් තරම් ධානය ප්‍රගුණේ කරා කරන්න මොකද මේ කතන්දරේ උනේ ඔන්නෝයි ධම්මදිට්ඨි ඥානය කියන එකට දැන් අද ඔබතුමා යමක් කිව්වොත් ඔතනින් කියනකොට ඉතින් ඒක එනවනේ ඔළුවට මෙහෙමයි කියන්නේ. ඒ තත්ත්වයට අපි ප්‍රතිපදිත දවසේ මේපත් උනේ. දැන් හැබැයි දැන් ඔය උදැන් මුතුමාට මේ තත්ත්වේ පෙරභවයේ තියෙනවා නම් කුසලයක් හෙටත් ලබා ගන්න පුළුවන්. නමුත් එහෙම නොවේ නම් මේකට උත්සාහ ගන්න එකට වඩා හොඳ නැද්ද මෙතුමා?
හරි. කියන්න මම උත්තරේ දෙන්න.
උත්සාහ ගන්න එකට වඩා හොඳ නැද්ද මෙතුමා?
දාන සීලය කෙරුවා. ඕකේ වෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවානේ. ඔය එක කන්ඩිෂන් එක. ඔව්. අපි හිතමු මෙතුමා ගන්නකෝ අපි කවුරු හරි ගම්මුකෝ. මෙයාගේ දාන සීල සම්පූර්ණ වෙලා නැහැ. ඔයදී පාරමිතා ගියම් මේක මොකක් හරි වචනයක් දාගන්නකෝ. අවශ්‍ය දේවල් සම්පූර්ණ වෙලා නැහැ. ඔව්. ඕක වෙන්න පුළුවන් එක පොසිබිලිටි. හරි. තව පොසිබිලිටි එකක් තමයි සම්පූර්ණ වෙලා තියෙනවා. හැබැයි එතුමා දන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. රයිට්. දැන් මේක සම්පූර්ණ වෙලා තියෙන කෙනෙක් තවත් තරවටිකම කර කර හිටියොත් මොකද වෙන්නේ? කාලේ නාස්ති කිරීමක් නේද?
එහෙම සම්පූර්ණ වෙච්ච කෙනෙක් මට හිතෙන්නේ ඒක කරයි කියලා.
එහෙම වෙනවා. දැන් බුද්ධ කාලෙම තියෙනවා අර එක අර මහදාන සිටුවරයාගේ පුතාද කොහෙද දෙන්න හිඟාක කා යනකොට කියන්නේ මේගොල්ලෝ මේ වයසේදී ධර්මයට ආවනම් රහත් වෙන්න තිබුණා. මේ වයසේදී ආවනම් අනාගාමී වෙන්න තිබුණා. මේ වයසේදී ආවනම් මේ ඔහම සෝවාන් වෙන්න තිබුණා. දැන් අර පාරේ හිඟාක කා යන තිබුණ ධනයක් ඉවර වෙලා. හරි? එහෙම වලකීම තියෙනවමයි. ඕකේ මම නම් කියන්නේ ධර්මය අහන්න ලැබුණ වෙලාවේ ඒක හොඳටම විමසන්න. තමන්ගේ අනිත්‍යව සම්පූර්ණව අවබෝධ වෙයි. එහෙම නොවුනත් පාඩුවක් වෙන්නේ. මේක උදව් වෙනවා ප්‍රඥාව වැඩි. හරි? ධර්මය අහන්න තියෙද්දි අපි අර ටික කර කර මේක තාම අපි ඒකට සම්පූර්ණ නැහැ කිය කියා හිතුවොත් ඒක මන් දකින්නේ ඒ වැරදි අවබෝධයක් විදිහට. මොකද බුදුහාමුදුරුවෝ හැම තිස්සෙම කිව්වේ ධර්මය කියන්නේ අප්‍රමාදය. මොහොතක්වත් පමා වෙන්න එපා මේකට කියලා. අපි ඔය මොකක් හරි හේතුවක් දාලා කරන්නේ පමා කරන එක. කල් දාන එක. මෙතනම මේකම විමසන්න මේ පටිච්ච සමුප්පාදයෙන් විමසන්න මම නම් කියන්නේ එච්චරයි.
ඩොක්ටර් ඒ එක්සැම්පල් එකම අපි ලැබුණ දේ හැමදේම හරියට කරා නම් අපි කියමු උදාහරණයක් විදිහට දැන් මේ වෙලාවට ගත්තොත් එහෙමයි දැන් මේ වෙලාවේ සාකච්ඡාවක් තියෙනවා ඒකට අපි සහභාගී වෙන්න පුළුවන් ඒකම අද උදේවරුවේ තිබුණා ධානයක් දීලා ඒකත් දෙනවා කියන්නේ
දැන් ඕ ඒවා මේ US මං කියන්නේ අරවක් කරන්න එපා කියන එක නෙමෙයි
නෑ මම දැන් ඩොක්ටර් මට
දෙන ධානයක් දෙන්න අවස්ථාව තියෙනවා නම් ඒක අනිවාර්යෙන් කරන්න
ඔව් මට දෙන්න
හරි දැන් බුදුහාමුදුරුවෝ කෙනෙක් හරි පතේතුළු විතරයි කණින්
අවබෝධ කරගන්න
නෑ මම කියන්නේ මේ පටිච්ච සමුප්පන්නව මේක දැකීම කියන තැනට එන්න
අරව සම්පූර්ණ
නෑ තුයි ඉතින් විශ්වවිද්‍යාලය යන්න බෑනේ මේ දරංගල දැන් කෙනෙක් විශ්වවිද්‍යාලය යන්න
නෑ ඔය
ඕලේ යන්න එපා
දැන් ඕක අපි කියන කතාවක් නේ බුදුහාමුදුරුව උපදේශ දීපු කාටවත් ওই කතාව කියලා තියනවද බලන්න කිසිම තැනක නැහැ කියලා තියෙනවා මේවා කළොත් මේ ප්‍රතිඵල තියෙනවා ඒක කියලා
තියෙනවා
හැබැයි කිව්වේ මේකට නම් අප්‍රමාද වෙන්න කියන එකමයි කිව්වේ ආනන්දහාමුදුරුවෝ
කියන කොට දැන් ප්‍රශ්නේ මේකයි දැන් හරි අප්‍රමාද වෙයි දැන් අපේ මොන දෙයියන්ද කියන්නේ දැන් මේක මේ පටිච්චසමුප්පන්න බලන්න කියලා කිව්වට මොලේට එන්නේ නැහැ මේක
එන්නේ නැත්තේ නැහැ ඈ එන්නේ නැත්තේ නැහැ මේක බලන්නේ නැති එකයි ප්‍රශ්නේ
දෙන්නේ නැහැ බලන්නේ නැහැ කියන්නේ බැලෙන්නේ නැහැ කියලා මං කියන්නේ බලන්නේ
නැහැ බලන්නේ නැත්තේ මොකද අපි එකක් අහලා නැහැ
ඔව්
දැන් මං දන්නේ නැහැ මං කියපු ටික
ඔව්
ඒක තමයි ඔය කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ ඊළඟට යෝනිසෝ මනසිකාරය තමන් ඕක නුවණින් මෙනෙහි කරලා බලන්න ඕනේ මේක අපි දැන් ධර්මය හොයන්නේ නැතුව හරි මම වුණත් මේ ටිකවත් තේරුම් ගත්තේ මම හොයලා නැතුව මං හිතන්නේ මං ඔය දාන සීල රකරක හිටියනම් මේවා හම්බ වෙයි කියලා.
දැන් මගේ ලයින් එකේ ඔහොම නෙවෙයි මං කියන්නේ.
ඒක
අපි දෙන්නම එක තැනකට එන්න පුළුවන් අන්තිමේ. මම මේ
වෙන්න පුළුවන්.
මම මේ කියන්නේ දැන්. ඒ කියන්නේ මේක එෆර්ට්ලස් යන්න පුළුවන් ගමනක් මේ බුද්ධ ශාසනයේ බුදුන් වහන්සේ දේශනා කරා කියන එක මං කියන්නේ. ඒක දැන් ඔහොම කියන පිළිවෙලට මිනිස්සුන්ට දැන්
ඒක තියෙනවා මෙහෙම.
පංච උපාදානස්
ඔය චරිත හතරක් තියෙනවා. පටිපදා හතරක් තියෙනවා. සුඛා පටිපදා දුක්ඛා පටිපදා. හරි? කෙනෙක් ඒක බොහොම සපවත් යන්න පුළුවන් කෙනෙක් දුක් විඳලා ඉඳලා කාලයක් ගත කරලා එහෙම වෙන්න පුළුවන් ඒ පටිපදාවේ යන අයත් දෙගොල්ලොක් ඉන්න මම අර ඉස්සලා කිප්පා බින්ඥා ඒ අනිත් එක දන්දා බින්ඥා ක්ෂණිකව අවබෝධ කරන පිරිසක් ඉන්න බොහොම ස්ලෝ පිරිසක් ඉන්න දුක්ඛා පටිපදාවේ ඉන්න අයත් ওই දෙගොල්ලම ඉන්න ඔය හතර ආකාරයේම චරිත තියෙනවා හරි
හැබැයි අන්තිමට එක සෝවන්න එක
නිසා ඔව් ඒ මාර්ගයට වැටෙන්න. මාර්ගයට වැටෙන්න. ඊට කලින් කරන ඒවා තමයි අපි ඔය කතා
කරන්නේ.
අන්න දාන සීල කියන්නේ මාර්ගය නෙවෙයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ආර්ය මාර්ගය නෙවෙයි.
දැන් පාරින් ශ්‍රීපාදයන්වත්
පුළුවන්.
ආන්නේ නෑ. ඔව්. ඒක මං කියන්නේ මේ බුදුදහම අහන්න ලැබුණ වෙලාවේ පළවෙනි දේ ඔක තේරුම් ගන්න උත්සාහ කරන්න. අනිත් ඒවා නවත්තන්න කියන එක නෙමෙයි. ඒවා කරගෙන යන්න. ඒ තමන් වැඩිපුර එෆර්ට් එක ගන්න ඕන මොකද්ද මේ ධර්මය කියලා විමසන්න ඕන. ඒක කවුරුවත් කියන පළියට එහෙම නෙවෙයි. දැන් ඔය දකින්න ඕන මොකද්ද කියන එක පැහැදිලිව Tamanට නුගෙන තියනවනේ. තේරුම් අරගෙන ඒක පුළුවන් තරම් විමසන්න. මොකද අද මේ ධර්මයේ තිබුණාට ධර්මයේ වැහිලා තියෙන්නේ. වෙනස් වෙනස් මතහින්. අපිට මං හිතන්නේ සාමාන්‍යයෙන් අර හිතන්න පුළුවන්කමකුත් ඇවිල්ලා තියෙනවානේ. දැන් ඉංජිනේස්ලා වෙන්නේත් නිකන් නෙමෙයි. ඔක්කොම මැච් කරපු එක පැත්තකින් ඒක එහෙම හරි යූස්ෆුල්. දැන් කෙනෙක් අවබෝධ කරගත්තත් දැන් සමහර හාමුදුරුවෝ හම්බ වෙනවා මේගොල්ලන්ට මේක එක්ස්ප්ලেইন කරගන්න බැහැ. දැන් අපේ හොඳක් තියෙන්නේ අපිට මොකක් හරි දැනගත්තොත් ඕක මොන විදිහට හරි කියලා දාන්න පුළුවන්. තව කෙනෙකුට ටිකක් පැහැදිලි වෙන. ඒ ඇබිලිටි එක සාමාන්‍යයෙන් අපේ අයට තියෙනවා.
ඉතින්
ඒ සංසාර විරුද්ධක් ඇති මොකක් හරි. ඉතින් ඒ ඇත්තටම අපි මන් දකින්නේ අර ප්‍රඥා චරිත විදිහට. දැන් ඔයගොල්ලෝ මන් කියන්නේ අර දැන් සීලේ රකින්න දැන් සමහර පැතිවල ඉතින් ශ්‍රද්ධාව ඒ පැත්ත වඩලා එහෙම දාන පැත්තකුත් ඉන්නවා ඒ උපාස ගම්මල වගේ එකක්. දැන් මම දැන් අපි අර දැන් කැම්පස් එකේ තියෙන මෙඩිටේෂන් මොඩියුල් එකක් දාලා. දන්නවද දැන්? මම කරන්නේ ඒක. 150 200ක් විතර ඉන්නවා ඒක ගෲප් එකේ. දැන් ඒගොල්ලන්ට එක ලෙවල් එකකින් කියා දෙන්න පුළුවන්. එතන ඉන්නවා මුස්ලිම් අය හිටන් ඉන්නවා. මම එක කෝස් එකක් බැලුවා. මාර අවබෝධයක් ලැබලා තියෙන්නේ මේ ටික කිව්වා. අපේ මේ බුද්ධාගමේ ඒට නෑ ඒකයි. මිනිහා අන්තිමට එක තැනක ලියලා තිබුණා මේ ජීවිතය ගැන අමුතු විදිහකට බලන්න පුරුදු වුණා කියලා. කලින් දැකලා නැති විදිහකට. මම ඔය නිකන් සෙන්සර්ස් අය තමයි එක්ස්ප්ලেইন කළේ. ලොජිකලි පෙන්වන්න පුළුවන් පැත්තේ.
කොහොමද කියන්නේ? ජීවි එකේද
රටේ? නෑ කටුවැද්දේ. අපේ ඉංජිනේරින් අය.
කිත්ති
යතන ඔව් සිරිත් මගෙන් තමයි මම ආත් එකට දැම්මේ මම. අපි දැන් මම තමයි මෙඩිටේෂන් මොඩියුල් එක කරන්නේ. කිත් සිරිත් කරනවා. අපි දැන් බෙදාගෙන වගේ කරනවා. ඒද මං කිව්වේ දැන් අපිට එහෙම දැකීමේ හැකියාව තියෙනවා. අපි පොඩ්ඩක් මේක අවසන් කරලා ඊට පස්සේ ඕනනම් කතා කරන්න පුළුවන්. යන්න ඕන අයට.
අවුරුදු 18 ඉඳලා 70 වෙනකන්
ඔව්
හැබැයි බෞද්ධයෙක් හැටියට යාගේ චරිතය ලක්ෂණය කොහොමද විය යුත්තේ?
දැන් ඔක ඇත්තට ඇයි ඔක හොයන්නේ?
ඒක උදේ දාන සීල භාවනාව තියදීලා දෘෂ්ටියත් අවබෝධ කරගෙන සිතකය
නෑ ඒක යා අවබෝධ කරගත්තා නම් අපිට එයා සමාජයේ ඉන්න හැටි වැඩක් නෑ ඒක අදාළ නෑ
ඒක වැදගත්
මොකද ඔබ
එයාගේ මේ
එක්සැම්පල් එයා දිහා බලලා
එයාගේ එක්සැම්පල් එක තුලින් අනිත් අය ඇට්‍රැක්ට් වෙලා ඒගොල්ලෝ ධර්ම අවබෝධ කරගන්න හොඳ අවස්ථාවක් ලබා ගන්න මට හිතෙන්නේ නෑ ඔබතුමාගේ ප්‍රශ්නේ ඇරදී මම දන්න හේතුව අනිත් කෙනෙක් ඇවිල්ලා මෙයා ධර්ම අවබෝධ කරගත්තේ බුද්ධිය කියලා
කන් යා
නුරුවට එන්නේ නැහැ කවදාවත්. ඔය නිකන්
අපි පොඩ්ඩක් මේක අපි සාමාන්‍යයෙන් අවසන් කරමුද පොඩ්ඩක් සාමාන්‍ය දෙවියන්ට පින් දීමක් කරලා අවසන් කරලා ඊට පස්සේ කතා කරමු නේද? ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ දැන් ඔයගොල්ලෝ මං හිතන්නේ පැය දෙකක් තුනක් විතර ගියා දැන් නෑ මේවා ඉදි වෙලාව යනවා දැනෙන්නේ ධර්මයේ කතා කරනකොට වෙලාව යනවා දැනෙන්නේ ඉන්න පුළුවන් ඔව් එහෙම දෙයක් තියෙනවා ඉතින් කොහොමත් සතුටු වෙන්න පුළුවන් දැන් මේකේ මේ කාලය තුල රකුසල සිත් පහළ වුන්නේ පහළ වුණ ඔක්කොම කුසල්සි. අන්න ඒ පැත්තෙන් සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒවා තමයි දැන් මේ දැන් අපි ප්‍රතිපත්තිය නෙමේ ආමිෂ පූජාවක් නෙමේ. ඉතින් මේ ප්‍රතිපත්ති පූජාව කියන්නේ ඒවට තමයි ওই මහානිසංස කුසල කියන්නේ. කියන්නේ ඒවට අර සාමාන්‍ය ඒවට වඩා බලවත්. බලවත් කියන්නේ යම්කිසි දවසක නිවන් අවබෝධ කරගන්නකම් ප්‍රතිඵල දීමේ විපාක දීමේ හැකියාවක් තියෙනවා. අනිත් ඒවා විපාකයක් දුන්නා ඉවරයි. මේවා ඊට වඩා බලවත්. ඉතින් එහෙම මහානිසංස කුසල සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන් මේ කාලය තුල. ඒ වගේම අපේ මේකේ ලොකු සීලයක් රැකුණා මේ කාලය තුල. සමාධියකුත් වැඩුණා, ප්‍රඥාවකුත් වැඩුණා. සීල සමාධි ප්‍රඥා වැඩිවෙකුත් සිද්ධ වුණා. ඉතින් එහෙම දැන් පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙදේ තන්වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවිසිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම එහෙම සතුටටපත් වෙන දෙදේ තන්වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා කියලා යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් සතුරු උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් අප ආරක්ෂා කරනසේක්වා කියලා මෙමත් හිතලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්සි. ඒ වගේම යම්කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනකට ප්‍රත්‍යක් ලැබලා උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඒ වගේම අපි පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බානපත්තිය මේ ධර්ම මාර්ගෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම. ඒ වගේම ධර්ම මාර්ගය පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේකින් හේතු වාසනා වෙන. සතන් සමාගමෝ හෝතු කියන්නේ ඒකයි. ඒකට ටික කියන්නේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදුසස්.